නැවතත් කොටන් කීපයකට බෙදලා පෙන්නලා දීලා තියෙනවා. මිනිහෙකුට මනසක් තියෙන බුද්ධලේකුට මේ විමුක්තිය කොටස් කීපකින් ලබා ගන්න පුළුවන්. පළවෙනි එක චේතෝ විමුක්තිය. මේ විමුක්ති කියන එක හොඳට තේරුම් ගන්න ඕන. පළවෙනි එක චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණත් නැතත් බුද්ධ ධර්මයේ තිබුණත් නැතත් යම් ක්‍රමවලින් මේ චේතෝ විමුක්තිය ලබා ගන්න පුළුවන්. හිතේ පිරිසිදු වීම, තාවකාලිකව ඇති කර ගැනීම චේතෝ විමුක්තිය. නමුත් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මේ චේතෝ විමුක්තිය සඳහාම මාර්ග ප්‍රතිපදාව මඟ කියලා දෙන්නට පමණක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ බොහෝ තැන්වල කියලා තියෙනවා, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියලා තියෙනවා, බුදුහාමුදුරුවෝ තවත් වචන දෙකක්. ඒ වගේම කායගත සති සූත්‍රයේ, මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තවත් විමුක්ති දෙකක් ගැන බුදුහාමුදුරුවෝ අලුතෙන් උඹේ අනන්සුතේ සුගාමේසු හැටියට විග්‍රහ කරලා දීලා තියෙනවා. මේක පළවෙනි වරට බුදුහාමුදුරුවෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළා පඤ්ඤා විමුක්ති කියන එක. කායගතසති සූත්‍රයේ අවසානම පේජයේ තියෙනවා විද්‍යා විමුක්ති. විද්‍යා විමුක්ති පරිපූර්ණති කියලා. එනිසා මිනිහෙකුට මනසක් තියෙන පුද්ගලයෙකුට තමන් මෙතෙක් භාවිතා කළ කෙලෙස් ගති, කිලුටු ගති, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය සාමූලයෙන්ම හිතෙන් අස් කරලා අයින් කරලා මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී සාමූලයෙන්ම මිදී නිදහස් වෙලා රාගය ද්වේෂය මෝහය යලි නූපදින ලෙස අනුපාද වශයෙන් එකට කියන අනුපාදා විමුක්තිය කියලා. මේ අනුපාදා විමුක්තිය බුදුහාමුදුරුවෝ වචන තුනක් හැටියට ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙනවා. මේක පඤ්ඤා විමුක්ති ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. කායගත සති සූත්‍රයේ, මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා විද්‍යා විමුක්ති. ඒ වගේම බුදුහාමුදුරුවෝ අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා විග්‍රහ කරලා තියෙනවා. මේක හොඳට තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරුවෝ මේ චේතෝ විමුක්තිය කියලා දීලා තියෙනවා, ප්‍රකාශ කරලා තියෙනවා. චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය දෙකම බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුගමනය කිරීමෙන් උපතෝපාද විමුක්තියම ලබාගත යුතුයි, සාක්ෂාත් කරගත යුතුයි. ඒ නිසා මනුස්සයෙක් හැටියට උපත ලැබූ කෙනෙකුට මේ උතුම් ධර්මය අහලා තේරුම් අරගෙන මේ හිතේ උපදින කෙලෙස් ඉවත් කරන්නට, අස් කරන්නට, අයින් කරන්නට, ඒ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්නට ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ මේ විමුක්ති ඥාන දර්ශනය, විමුක්ති මාර්ගය, විමුක්ති ප්‍රතිපදාව හැටියට විග්‍රහ කළේ. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ මාර්ගය අර චේතෝ විමුක්තිය පමණක් ලබලා තාවකාලිකව මේ කෙලෙස් යටපත් කරන ක්‍රමයක් පමණක්ම නෙමෙයි. බුදුහාමුදුරුවෝ පැහැදිලිව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළා අකුප්පාමේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති අභිගතා කියලා. එනිසා මේ විමුක්තිය නිවන සඳහාම උපකාර වන ආකාරයට මිනිහෙකුට ලබාගත හැකි. එහෙමත් නැත්නම් යදි මේ කෙලෙස් ගති හිතක් තුළ උපත නොලබන ආකාරයට අනුපාද විමුක්තිය ලබා ගන්න පුළුවන්. මේක චේතෝන්මුක්තිය කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ බුද්ධ ධර්මය ඒක ගැන බුදු කෙනෙක් අවශ්‍ය නැහැ, බුද්ධ ධර්මය අවශ්‍ය නැහැ, පටිච්චසමුප්පාද ධර්මය අවශ්‍ය නැහැ, බුද්ධ භාවනාවක් අවශ්‍ය නැහැ, චේතෝ විමුක්තිය පමණ ලබා ගන්නට නම්. අද බොහෝ පටිඝරණවල පෙරදිග රටවල මේ හෙළ දීපේ බොහෝ භාවනා මධ්‍යස්ථානවල මේ චේතෝ විමුක්තිය ලබන්නට මාර්ගය කියලා. ඒක ඇත්ත. චේතෝ විමුක්තිය කියන්නේ මේ හිත කිලුටු වෙන රාගය ද්වේෂය කියන දෙක තාවකාලිකව යටපත් කරලා ලබන්නට පුළුවන් විමුක්තිය. ඒක චේතෝ විමුක්තිය. ඒක පඤ්ඤා විමුක්තිය හෝ විද්‍යා විමුක්තිය හෝ අකුප්පාමේ චේතෝ විමුක්තිය හෝ නෙමෙයි. ඒක නිවනට උපකාර වන ආකාරයට මේ විමුක්ති මාර්ගයේ විමුක්ති ඥාන දර්ශන ලබනවා නම් එතෙන්දී පඤ්ඤා විමුක්තියම පූර්ණ කරගත යුතුයි. එහෙම නැත්නම් විද්‍යා විමුක්ති කියලා පඤ්ඤා විමුක්තියටම බුදුහාමුදුරුවෝ නම් කරලා තියෙනවා. මේක අතර තියෙන වෙනස සෑම බෞද්ධයේ විසින්ම මේ බව උදුරා ගමන්නට අප කැප වෙලා ක්‍රියා කරන බෞද්ධයේ විසින් මේ විමුක්ති ඥාන දර්ශනයේ පිළිබඳ මේ විමුක්ති දෙක පිළිබඳව චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය පිළිබඳව තේරුම් ගන්න ඕනෑම කෙනෙකුට බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා දැනගත්තත් නැත්නම් ඔය කියන දස කචිනයකින් ඒ වගේම ඔය වායෝ කසින වගේ දේවල් දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න පෙර බෝසත් කාලේ ඒ වගේම ආරාධ කාලාම බුද්ධ ග්‍රාම පුත්ත අචිත තවුස පස්සග මහනු තව බොහෝ අය ඒ කාලීකීය ශාස්ත්‍රවරු විශේෂයෙන්ම උපනිෂද් දර්ශනයේ ජෛන දර්ශනයේ ආගමේ මේ චේතෝ විමුක්තිය සඳහා පැහැදිලි පිරිසිදු මඟක් දේශනා කරලා තිබුණා. අද ඒක තියෙනවා. එනිසා එතන යම් විමුක්තියක් තියෙනවා. හැබැයි ඔය අනුපාදා පඤ්ඤා විමුක්තිය නෙමෙයි. එමනනම් මේ නැවත කවදා හෝ ඒ ශක්තිය නැවත ගෙවි අවසන් වෙලා ඒ චේතෝ විමුක්තිය ශක්තිය ගෙවි අවසන් වෙනවා. එනම් නැවත ආයුබෝවන් පුද්ගලයෙක් බවට පත් වෙලා අපාය යන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙහෙම තාවකාලික සුවයක් ලබන දෙයක් නෙමේ. මේ කෙලෙස් මුල් තුන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සමුච්ඡේද වශයෙන් සමුද්ඝාත වශයෙන් මේ හිතෙන් ප්‍රහාණය කළා. නැවත හිතේ කෙලෙස් මුල් ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට කෙලෙස් කපලා සිඳලා ඉවත් කළා, උදුරලා අස් කළා, අයින් කළා දාන ක්‍රමයක්. ඒ ක්‍රමය තේරුම් ගත්තේ නැතුව යම්කිසි කෙනෙක් මේ චේතෝ විමුක්තිය කියන එක විතරක් පස්සේ යනවා නම් ඒ පුද්ගලයාට කවදාවත් නිවනක් නැහැ. ඒ පුද්ගලයා අර අනිත් පෘථග්ජන ලෝකයාටත් මිනිසුන්ටත් වඩා යම් ආකාරයක අතරමං වූ, අතරමං කරවන ක්‍රමයක්, ක්‍රමවේදයක්. ඉතින් ඒක නිසා තාවකාලිකව සාහනයක් ලබන ක්‍රම ලෝකෙ අදත් තිබුණා, එදත් තියෙනවා, හෙටත් තියෙනවා. මිනිස්සු ජීවත් වෙන තුරාම මේ පැවැත්ම තුළින්ම ලබා ගන්න පුළුවන් තාවකාලික සුවයක්, සාහනයක්, ආනුෂ සුවයක් ලබන්න හැම කෙනෙක්ම කැමති වෙනවා. ඒකට ධර්මය දැනගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට කර්මය දැනගැනීමක්, ධර්මය දැනගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ඔය භෞතික දේවල් වායු කසිනිය, පඨවි කසිනිය, ආපෝ කසිනිය, තේජෝ කසිනිය, එවැගේම වර්ණ කසිනිය. ඒ වගේ තව මේ සමසතුලිස් භාවනා ක්‍රම බුද්ධ ගෝතාම ගුරු විසුද්ධි මාර්ගයේ විග්‍රහල තියෙනවා. ඒකෙන් තිරාත්ම එදා උපනිෂද් ධර්මයේ සහ ජෛන ආගමේ තිබුණු බහුලම භාරත දේශයේ සහ පෙරදිග ලෝකයේ භාවිත කරපු එදා වෙනකොට භාවිත කරපු කසින කසින පිරියම් කිරීම කියලා තිබුණු දේ. නම් බුදුහාමුදුරුවෝ මේ කසින භාවනාව ප්‍රතික්ෂේප කරලා බැහැර කරලා සති භාවනාවක් විග්‍රහ කරා. අනුස්සති භාවනාව. මේ අනුස්සති භාවනා 10ක් තියෙනවා. බුද්ධ අනුස්සති, ධම්මා අනුස්සති, සංඝා අනුස්සති, මෙත්ත අනුස්සති, අසුභ අනුස්සති, සීල අනුස්සති, ත්‍යාග අනුස්සති, ආනාපාන සති කියලා. මේ කොයි සති භාවනාවෙන් ආවත් සතර සතිපට්ඨානය පූර්ණ විය යුතුමයි. සතර සතිපට්ඨානය පූර්ණ නොවෙනවා නම් එතන ප්‍රඥා විමුක්තියට පත්වීමක් වෙන්නේ නැහැ. කෙලෙස් මුල් සහ මුලින්ම උදුරලා ගලවලා අස් කරලා අයින් කරන ක්‍රමයක් එතන නැහැ. එනිසා පින්වතුනි කවුරුත් තේරුම් ගන්න ඕන මේ චේතෝ විමුක්තිය කියන එකක් තියෙනවා නැත්තේ නැහැ. චේතෝ විමුක්තිය මිනිහෙකුට හොඳයි වරදකුත් නැහැ. හැබැයි නිවන් දකින්නට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඕනම පුද්ගලයෙකුට ධර්ම අවබෝධයක් යථාභූත ඥාන දර්ශනයක් බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් නොදැනමත් ඔය කියන උලම් රැල්ලට හිත තියාගෙන නාසයේ ගැල ගැවෙන තැනට උලම් රැල්ල තියාගෙන මේ කියන චේතෝ මුක්තිය ලබන භාවනාවක් කරන්න පුළුවන්. ඒ වගේම පස්පිඩක් අර රේණුකාණාමුදුරන්ගේ පොතේ තියෙන්නේ පස්පිඩක් අරගෙන පටවි ගසිනයක් හදාගන්න ක්‍රමයෙන් තියෙනවා. ඒ වගේම පානපත්තු ගොල්ල එක්ක විරේලිය බලන එක්ක විදුලි බල්බ් එකක් බලලා තේජෝ කසිනිය භාවනා කරන්න පුළුවන්. ඒ වගේම නාස් පොඩට බලලා වායෝ කසිනිය භාවනා කරන්න පුළුවන්. ඒ වගේම ජලයක් ජල කෝප්පයක් අරගෙන ඒ කෝප්පේ දිහා බලාගෙන ඒක ආපෝ කසිනිය භාවනා කරන්න පුළුවන්. මේ භෞතික ආපෝ තේජෝ වායෝ පටවි කියන මේ අපට යම් යම් ආකාරයට එක තිත යොමු කරලා අරන්තේ එන අනිත් සිතුවිලි තාවකාලිකව යටපත් කරලා ලබන යම් විමුක්තියක් විමුක්ති මාර්ගයක් විමුක්තියක් තියෙනවා නැත්නම් ඒකෙන් පුතඥාන පුද්ගලයා ඒක දැනගන්න කිසිම ධර්මයක් කිසිම බුද්ධ දේශනාවක් කිසිම පටිච්ච සමුප්පාද ධර්මයක් දෝතාවයක් සංදේශනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ක්‍රමයක් තියෙනවා ලෝකේ, තිබුණා ලෝකේ, මතුවටත් තියෙනවා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. නමුත් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඊට වඩා හුඟක් වෙනස්. බුදුහාමුදුරුවන්ගේ ධර්මයයි කර්මයයි කියලා දෙකක් තියෙනවා. මේකත් හොඳට තේරුම් ගන්න ඕන. අපි දැන් කරුණු හතරක් පුණ්‍ය පාප කුසල අකුසල හතරක් ඕනෑම මිනිහෙකුට කරන්න පුළුවන්, හිතන්න පුළුවන්, අනුගමනය කරන්න පුළුවන්, පිළිවෙතක් හැටියට පිළිපදින්න පුළුවන් දේවල් මේ කුසල අකුසල පාප පුණ්‍ය. කොයි වෙලාවකවත් අපි පුණ්‍ය කර්මයක් කියනවා මිසක් අකුසල කර්මයක් කියනවා මිසක් පාප කර්මයක් කියනවා මිසක් පුණ්‍ය ධර්ම කියන්නේ. හැබැයි කුසල ධම්ම මේක මුඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මය එක පැත්තයි කියනවා, අනිත් පැත්ත කර්ම නිවනට උපකාර වන දේ ධම්ම, පැවැත්මට උපකාර වන දේ කම්ම. ඒ නිසා මේකෙත් වෙනස සෑම කෙනෙක්ම මේ නිවන් දකින්නට මඟ පහදා ගන්න මඟ හොයන හැම කෙනෙක්ම මේ ධම්ම කම්ම කියන වචන දෙක වෙන් කරලා හොඳට තේරුම් ගන්න ඕන. ධම්මානුධම්ම පටිපදාව පූර්ණ වෙන්නේ මේ කුසල ධම්ම කියන එකෙන්මයි. පුණ්‍ය කර්ම එක කර්මය, පාප කර්ම එකත් කර්මයක්, අකුසල කර්ම එකත් කර්මයක්. කර්මයෙන් වෙන්නේ පැවැත්ම, හොඳින් හෝ නරකින් හෝ යහපත් වූ අයහපත් වූ ආකාරයට දික්වෙන්නේ. ඒ නිසා පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර තුනම ඔය පුණ්‍ය කර්ම, පාප කර්ම, අකුසල කර්ම, ඒ වගේම මේ ධ්‍යාන වලට, අනාදි ධ්‍යාන වලට, ඔය චේතෝ විමුක්තියට උපකාර වන ධ්‍යාන වලට මේ තත්වය අනිඤ්ඤාභිසංකාර තියෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ දේශනාව ඊට වඩා වෙනස්. මේක ධම්ම අනුධම්ම පටිපදාව. ඒක නිසා මේ ධම්ම අනුධම්ම පටිපදාවෙන් කෙරෙන දේ ඔය කියන කර්ම වලින් විතරක් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි හැම පින්මතෙක්ම මේ කර්ම කියන වචනේ කම්ම. මේක කම්ම කියන්නේ කර්ම කියන වචනේ සංස්කෘත වචනයක්, සිංහල වචනයක් ඇතුළත අපි අද භාවිතා කළාට ඒක බුදුහාමුදුරන්ගේ බුද්ධ භාෂිතේ කම්ම කියලායි කිව්වේ. කම්ම. නමුත් අද අපි කර්ම කියලා සංස්කෘත වචනයක් භාවිතා කරනවා. ධම්ම කියන එකත් එහෙමයි. අපි ධර්ම කියන අද භාවිතා කරනවා. මේ වචන හරියට තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරන්ගේ භාෂිතේ මාගදී භාෂාවේ ඔය ධර්ම අරයන්ක් තියෙන වචන කොහෙවත් නැහැ. තියෙන්නේ ධම්ම, කම්ම, අරිය, කෞසල්‍ය කියලාවත් නැහැ. කුසල, කුසලස්ස. ඉතින් ඒක නිසා මේ වචන වලිනුත් අද කණ පිට ගාලා පටලවාගෙන තියෙනවා. මේ දෙක තේරුම් ගන්න බැහැ. නිවනට උපකාර වෙන්නේ ධම්ම අනුධම්ම පටිපදාව, එහෙම නැත්නම් මේ කුසල ධම්ම කියන දේ. පැවැත්ම උපකාර වෙන්නේ පුණ්‍ය කර්ම වෙන්න පුළුවන්, පාප කර්ම වෙන්න පුළුවන්, අර යම් ආකාරයක අකුසල ධර්ම වෙන්න, අකුසල කර්ම වෙන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳට තේරුම් ගත්තට පස්සේ මේ පින්වතුන්ට තම තමන්ගේ හිත පිළිබඳව, තමන් පිළිබඳව තමන්ට කල්පනා කරන්න උපකාර වන කරුණු හයක් මේ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, විද්‍යා විමුක්තියත් විග්‍රහ කරපු බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. යම්කිසි කෙනෙකුට මේ ධර්මය, මේ මාර්ගය, මේ ධම්මාංගම පටිපදාවේ හැතිරෙන්නට බාධක දෙන, බාධක වෙන, නමුත් චේතෝ විමුක්තිය ලබන්නට බාධකයක් නොවන කරුණු හයක් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. අර අනුපස්සී කියන සූත්‍රයේ, අනුපස්සී කියන සූත්‍රය. මෙතෙන්දී සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම කම්මාරාමත, ඒ වගේම බස්සාරාමත, නිද්දාරාමත තුනයි, සංගනිකාරාමත හතරයි, ඉන්ද්‍රියේසු අභුත්තද්වාර, ඒ වගේම ආහාරේ අමතන්නුතෝ. මෙන්න මේ කරුණු හය හොඳට සෑම බෞද්ධයෙක්ම තේරුම් ගත යුතුයි. කම්මාරාමත, බස්සාරාමත, නිද්දාරාමත, සංගනිකාරාමත, ඉන්ද්‍රියේසු අභුත්තද්වාරෝ, ආහාරේ අමතන්නුතෝ. මෙන්න මේ කරුණු හය තේරුම් ගන්නකම්, මේ කරුණු හය පිළිබඳව යම් යථාභූත ඥාන දර්ශනයක් ලැබෙනකම් මේ විමුක්ති මාර්ගය ප්‍රඥා විමුක්ති මාර්ගය විද්‍යා විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගන්නට මනුෂ්‍යෙක් ඇටිය ඉපදුන කෙනෙකුට උනත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් මම බොහොම කෙටියෙන් මේ කරුණාය විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක අත්‍යවශ්‍යයි. මේ කරුණාය හරියටම තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්ත තරමට තමයි අපිට මේ ප්‍රඥා විමුක්තිය විද්‍යා විමුක්තිය ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේක ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ 4 වෙනි පොතේ බොහොම විග්‍රහ හැටියට සූත්‍ර ධර්ම 14ක් 15ක්ම මේ සම්බන්ධව මේ කරුණාය සම්බන්ධව දෙපැත්ත දෝතාවෙන් විග්‍රහ කරලා තියෙනවා. ඔලිගෙනුට බලන්න පුළුවන්, කියව ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. මේ කරුණායම වෙන කොහෙවත් ලෝකයක් තියෙන දේවල් නෙමෙයි. තමන්ගේ මේ බබයක් වගේ ශරීර කූඩුව තුළ තමන් විසින්ම තමන් කැමැත්තෙන්ම වාර්තා ගන්න වැරදි දේවල් 6ක් එකක් තියෙනවා. මේ කම්මාරාමතා කිව්වේ ක්‍රියාවෙන් කරන රමණය කිරීම. රාමතා කියන්නේ අපිව මත් වෙනවා රමණය නිසා. කර්මයක් නිසා නැවතත් මත් වීම රාමතා. එනිසා ක්‍රියාව මුල් කොටගෙන මේ ශරීරයෙන් අපට කාය වලින් ඇඟෙන් ශරීරයෙන් නොයෙකුත් කියන කාය අසංවරය කියන්නේ. එනිසා කාය අසංවරයක් තියෙනවා නම් ඒ පුද්ගලයා කම්මා රාමත. බස්ස කියන්නේ බස වචනේ. වචී සංවරය කියන්නේ ඒක නිසා වචී සංවරයක් නැන වචනේ අසංවර නම් ඔය කියපු මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා මේ ඔක්කොම එකතු කළ තමයි බස්සා රාමත. කම්මාරාමත දුවේ අර අදින්නාදාන පානාතිපාත කාමී සුචාචාර මේ තුනෙන් කරන වැරදි සියල්ල අයින් කරන දේවල් ඒවට කැමති වීම, ඒවෙන් රමණීය කිරීම, ඒවෙන් අපි ආස්වාදයක් ලැබීම තමා කම්මාරාමත. වචනයෙන් කරන වැරදි වලින් යම් ආස්වාදයක් ලැබීම තමා බස්සා රාමත. නිද්‍රාරාමතගේ තීන මිතේ නිසා මත්වීම නිසා ඔය මානසෙන් කරන ව්‍යාපාද කියන තත්වය, මිත්‍යා දෘෂ්ටි කියන තත්වය, ඒ වගේම අවිද්‍යා කියන දැඩි ලෝභය මේ තුන ඇති වෙනවා. මේ නිද්‍රාරාමත කියන තුනට තීන මිතේ නිසා කෙනෙක් කරන වැරදි ක්‍රියාකාරී. ඒ වගේම සංගණිකා රාමතා කිව්වේ සංගණිකා දෝෂය ඇති වෙන්නේ. දැන් මෙතන මේ සංග කියන්නේ නිකං ගයන්න ගැවෙන ගෑවිලා ඉන්න. සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. රාගය, ద్వේෂය, මෝහය නිසා යම් තැනකට සම්බන්ධ වෙන ගෑවෙන තණ්හා වෙන ඒ අනුව රමණය කරන තත්වය සංගණිකා රාමතා, සංගණිකා දෝෂය. මේක දෝෂය, මේක කෙලෙස් ගැතිය, මේක නිවනට බාධක. එනිසා පු탁 යන පුද්ගලය තුළ අර කම්මාරාමතා, බස්සාරාමතා, නිද්‍රාරාමතා තියෙන තාක්කල් මේකෙන් සංගණිකාරාමතාවත් ඇති වෙනවා, මතුවෙනවා, ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ 4 කම්මාරාමතා, බස්සාරාමතා, නිද්‍රාරාමතා, සංගණිකා රාමතා ඇති වෙන්නේ කරුණු දෙක නිසා. ඉන්ද්‍රියේසු අභුත්තද්වාරෝ. මේ ඉන්ද්‍රියයන් 6 පාලනය කරගන්න, හික්මවා ගන්න, ශික්ෂණය කරගන්න, සංවර කරගන්න දන්නේ නැති කම, සීලේ පිහිටන්නට බැරි කම. අර කායන අසංවරෝ, වාචාය අසංවරෝ, මනස අසංවරෝ නිසා තමයි ඔය කියන ඉන්ද්‍රියේසු අභුත්තද්වාරෝ කියන තත්ත්වය ඇති වෙන්නේ. ඒ වගේම ආරේහි අමතන්තු ආහාර කිව්වම මේ කටින් ගන්න ආහාර නෙමේ ඒතරක් නෙමේ මෙතන මේ ආහාරේ අමතන්තු කිව්වේ විඥාන ආහාර සංපස්ස ආහාර ඒ වගේම මනෝ සංකේතන ආහාර කබලින්කාර ආහාර කියන හතරම වර්ගයේම අර ආරේ අමතන්තු ආර මාත්‍රේ නොදැන ආර මාත්‍රේ තේරු නොගෙන යමෙන් කටයුතු කිරීම නිවනට බලවත්ම වාදකයි. ඒ නිසා දැන් බුදුහාමුදුරුව පෙන්වලා දුන්න මේ කරුණු හය ඉතාමත්ම වැදගත් අපේ හිත සහ මනස ඉලුතු වෙන්නේ කෙලෙස් සහිත වෙන්නේ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට දිගින් දිගටම උපකාර වන ආහාර ලැබෙන්නේ අර රාග භව ද්වේෂ භව මෝහ භව අනුසය උපදින්නේ මෙන්න මේ හය තේරුම් නොගෙන මේ හය මිනිසුන් විසින් පෘථග්ජනයන් විසින් සත්වයන් විසින් ක්‍රියාත්මක කිරීම නිසා මේ හය ගැන කරුණු පැහැදිලිව පිළිසිදුව තේරුම් නොගැනීම නිසා. ඒ නිසා එවන් පුද්ගලයෙකුට මේ ප්‍රඥා විමුක්තිය හෝ විද්‍යා විමුක්තිය හෝ ලබන්නට කිසිසේත්ම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කීයටවත් ධම්මානුධම්ම පටිපදාව ධම්මානුධම්ම අනුසතිය ලබන්න පිළිපදින්නට අනුගමනය කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසාම අර කාය කායානුපස්සනා වේදනාසු වේදනානුපස්සනා චිත්තේ චිත්තානුපස්සනා ධම්මේ ධම්මානුපස්සනා එවන් පුද්ගලයේ අතින් කෙරෙන්නේ නැහැ. හැබැයි ඔය වචන ටික ඕන තරම් පදපරම විදියට පිළිත් හැටියට ගාත හැටියට කියවා කියවා ඉන්න පුළුවන් ග්‍රන්ථ ධූරය වඩන්න පුරන්න පුළුවන්. මෙතන තියෙන්නේ ඔය වචන කියවීමක් හෝ පාඩම් කිරීමක් හෝ පිළිත් හැටියට ගාත හැටියට සජ්ජායනා කිරීමක් පමණක් නෙමෙයි ඊට වඩා ගැඹුරු ධර්මයක්. ඒ නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ තමන්ගේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මේ කෙලෙස් ගති කිලුටු ගති මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන ඔය ආහාර විඥාන ආහාර මනෝ සංකේතන ආහාර සම්පස්ස ආහාර සහ පබලිංගාර ආහාර කියන හතර වර්ගයේම ක්‍රියාත්මක වෙන්නේ ඔය ආහාර ලැබෙන්නේ ආහාර උපදවා ගන්න නිර්මාණය කරගන්නේ මෙන්න මේ කරුණු හය යම් පුද්ගලයේ තේරුම් නොගෙන ධර්මය අවබෝධ කර නොගෙන මේ ජීවත් වෙන අවස්ථාව. එනිසා මනුෂ්‍ය වූ අවස්ථාවේදී පමණයි අවස්ථාවකදී පමණයි මේ කියන දේ තමන්ට තේරුම් ගන්න පුළුවන්. එනිසා ඒ ප්‍රඥා විමුක්තිය ලබන්න නම් මේ කරුණු හයම හරියටියට තේරුම් ගත යුතුයි. ඒ කරුණු හය තේරුම් නොගත් පුද්ගලයෝ අර කම්මාරාමතා වස්සාරාමතා කියන දෙක පමණක් යම් ආකාරයක තේරුම් අරගෙන තමන්ගේ ක්‍රියාවයි වචනය දෙක විතර යම් ශික්ෂණයකට පාලනයකට රතු කරලා තාවකාලිකව ඔය වචනයෙන් ක්‍රියාවෙන් කරන රාග ද්වේෂ කියන කෙලෙස් ගති දෙක යටපත් කරන උදුර දානා නෙමේ තාවකාලිකව යටපත් කරලා ලබන චේතෝ විමුක්තිය ඕන කෙනෙකුට මිනිහෙක් හැටියට ඉපදුණු බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැනගත්තත් නොදැනගත්තත් භාවනාව කියන එක තේරුම් ගත්තත් නොදැනගත්තත් ධර්මයේ ඇහුවත් නැතත් මේ කියන දෙක කරගන්න පුළුවන්. ඒක එහෙම එකක් බුද්ධෝත්පාදකාරක අබුද්ධෝත්පාදකාරක දෙකේම තියෙන්න පුළුවන්. අදත් තියෙන, හෙටත් තියෙන, මතුවටත් තියෙනවා. අතීතයේ බුදුහාමුදුරුවන්ගේ කාලේ මේකම මෙහෙමම තිබුණා. නමුත් බුදුහාමුදුරුව මේ කරුණ හයක්ම මේ සඳහා අවශ්‍ය බව, දැනගත යුතු බව, තේරුම් ගත යුතු බව හොඳට පැහැදිලිව පිළිසිදුව විග්‍රහ කරලා පෙන්නලා දුන්නා. ඒ නිසා බුදුහාමුදුරුව වෙන් වෙන්න ඕන ඔය කියන කරුණු හතරක් විග්‍රහ කළා. මොකද්ද? කම්මාරාමිතා දැනගෙන ඒකෙන් වෙන් විය යුතුයි. ඒ වගේම බස්සාරාමිතා වලින් නිදී නිදහස් විය යුතුයි. ඒ වගේම නිද්ධාරාමිතා වලින් නිදී නිදහස් විය යුතුයි. සංගනිකාරාමිතා වලින් සංගනිකා දෝෂයෙන් නිදී නිදහස් විය යුතු කරුණු හතරක් හැටියට විග්‍රහ කළා. පස්වෙනි කරුණ හැටියට බුදුහාමුදුරුව විග්‍රහ කළේ ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ. ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ කියන්නේ මේ ඇහ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය හය ආයතන හයක් බවට පරිවර්තනය කරගෙන ක්‍රියා කිරීම තමයි අබුද්ධද්වාරෝ. ඒ අනුව යම්කිසි මානසක් තියෙන පුද්ගලයෙකුට මේ ඇහ සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය දිවකය සංවර කරගන්න, මනස සංවර කරගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ඉන්ද්‍රිය සංවර සීලේ පිහිටා කටයුතු කිරීම. එනිසා ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ කියන එක තේරුම් නොගෙන අපිට අර කාමාරාමිතා, බස්සාරාමිතා, නිද්ධාරාමිතා, සංගමිකාරාමිතා කියන හතර පූර්ණ කරගන්න පුළුවන් කාක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඊටත් වඩා වැදගත් වෙනවා මේ ආහාරයේ අමතන්‍යතෝ කියන එක. බුදුහාමුදුරුව ආහාරයේ මතන්‍යතා, ආහාර මාත්‍රය තේරුම් ගන්න. දැන් අර මේ මතන්‍යතා කියන එක මාත්‍රය තව තැනක පැහැදිලිව විස්තරල තියෙනවා. බාහ්‍ය දාරුණීගේ සූත්‍රයේ දිත්තේව දිත්ත මත්තං මත්තං භවිෂ්‍යති, මත්තං භවිෂ්‍යති කියන්නේ අන්නර මතන්‍යතාව කියන මාත්‍රය කියන එකම. ඒ නිසා අපි මේ ඉන්ද්‍රිය සංවරයක් නැති වුණාම, ඉන්ද්‍රිය අසංවර වුණාම ඒ අනුව ආහාර මාත්‍රය තේරුම් ගන්න බෑ. අමතන්‍යතෝ කියන තත්වයෙන් තමයි උද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ ආහාර හතර පිළිබඳවත් විශේෂයෙන්ම විඥාන ආහාර, මනෝ සංජේතන ආහාර, පස් ආහාර, කබලින්කාර ආහාර හතර පිළිබඳවම ආහාර මාත්‍රය තියෙනවා. මාත්‍රය කිව්වේ අපි මේ ජීවිත කාලය, මේ ජීවිතය, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකම්, අරහත් ඵලයට පත් වෙලා නිවන් අවබෝධ කරගන්නකම් මේ ජීවිතයේ පවත්වාගෙන යන්නට අවශ්‍ය වෙන ආහාර මාත්‍රය අපි දැනගෙන ඒ අනුව ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම මේ ජීවිත කාලයෙන් පස්සේ මේ ආහාර මාත්‍රය තේරුම් ගත්තේ නැත්නම්, මේ ආහාරයේ මතන්‍යතාව නැත්නම්, අමතන්‍යතාව, අපි මේ ආහාර පාවිච්චි කරනකොට විශේෂයෙන් විඥාන ආහාර මේ බව සකස් වෙනවා, බීජ සකස් වෙනවා, කර්ම බීජ සකස් වෙනවා. ඒ මොකටද? මේ ආත්මේ, මේ පැවැත්ම, මේ ජීවිත කාලය අවසන් වුණාට පස්සේ නැවතත් විඥාන ශක්තිය අනුතෙන් උපදවා ගන්නට උපකාර වෙන කර්ම බීජ නිෂ්පාදනය කරලා, නිර්මාණය කරලා, තැන්පත් කරලා, හදාගෙන ඒවා ගොඩ ගහගෙන එකතු කරා. ඒ නිසා ඒවා තමයි අනුසේති. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේ කාරණේ, මේ බුද්ධ දේශනාව, මේ බුද්ධ භාෂිතය යම් කෙනෙකුට මේ පැවැත්ම, මේ දුක දිගින් දිගටම හදා ගන්න ක්‍රමය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දුක හැදෙන්නේ, මේ දුක නිර්මාණය කරගන්නේ තමා ඔය කියන කර්මය තේරුම් නොගැනීම නිසා. එනිසා ඔය කියපු කරුණු හයම හරියටියට තේරුම් ගත්ත පුද්ගලයෙකුට පළමුවෙන්ම මේකේ අවශ්‍ය වෙන්නේ ඔය කියන ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ කියන මේ ගතිය. ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ කියන තත්ත්වයට පත් වූ පුද්ගලයාට පුළුවන් ආහාරයෙන් මතඤ්ඤතාව පාර්ථන. ආහාරයෙන් මතඤ්ඤතාව ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ කියන තත්ත්වයට තේරුම් ගත්ත පුද්ගලයා සංගතිකාරාම දෝෂයෙන් ඉවත් වෙනවා. ඒ වගේම බස්සාරාමතා, නිද්දාරාමතා, කම්මාරාමතා කියන දෝෂ වලින් මිදී නිදහස් වෙනවා. ඒ අනුව සීලේ පටිච්චාය අරියගාන්ත සීලේ ඒ පුද්ගලයා පිහිටලා ක්‍රියාත්මක වෙනවා. විහරති කිරුවේ වාසය කරන මේ අනු. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන අපි මේ ජීවත් වෙන සෑම අවස්ථාවකම ඔය කියපු කරුණු හය හරියටියට දැනගෙන තේරුම් අරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් වෙනවා නම් ඕනම කෙනෙකුට පුළුවන් වෙනවා මේ නිවන්ට උපකාර වන මාර්ගචර්යාව, මාර්ග ප්‍රතිපදාව තමන් විසින් තමන්ටම අනුගමනය කරන්න, තමන්ට තේරුම් ගන්න. නමුත් පුතග්ජන ලෝකයා මේ ඉන්ද්‍රයන් අනවශ්‍ය ලෙස පිනවන්නට, පිනවා පිනවා ආස්වාදයක් ලබන්නට, නැවත නැවතත් යළි යළි ඒ ආස්වාදනය විඳගන්නට, පිනවන්නට කටයුතු කරන හැම අවස්ථාවකම අර ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය අසංවරය නිසා පුද්ගලයා ආස්වාදයක් නියත වශයෙන්ම සතුටු වීමක්, ආස්වාදයක් ලබන. ඒ ආස්වාදය ආමිෂ සුවය. ඒ සුවය සදාකල් පවතින නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ පවතින දෙයක් නෙමේ. ඒක ආසව සුවය, ආමිෂ සුවය. ආමිෂ සුවේ, ආසව සුවේ නියත ස්වභාවය. ඒ ආසව සුවය ලැබූ මොහොතේ පටන් අනිත් පැත්තට ගිහිල්ලා යද නිච්ඡන් තන් දුක්ඛන් කියන තත්වයට දුකටපත් වෙනවා. හැම ආස්වාදයක්ම දුකටපත් වෙනවා. ඒක නියත ධර්මය. ඒ නිසා ඒ දුක තමයි අපි තේරුම් ගන්න ඕන මේ දුකට හේතුවක් කියලා. මේ හේතුව තමයි ඔය කියන ආස්වාදයක් ලැබීමේ ඇති ආසාව, අවශ්‍යතාවය, කැමැත්ත, ඉච්ඡ. ඉච්ඡ කියන්නේ කැමැත්ත. ඉතින් ඒක නිසා පුද්ගලයා තුළ මේ කැමැත්ත, මේ ඉච්ඡ තියෙන්නෙම හිතට වහල් වෙලා, ඇඟීමට වහල් වෙලා වැඩ කරන්නෙම ඔය කියන ආස්වාදය ලබන්න. ඒක පුතග්ජන ලෝකයාට අර අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙකුට මේ ආස්වාදය තරම් වටින දෙයක් ඇත්ති නෑ. මේ ඒ ආස්වාදය දිගින් දිගටම තමන්ට දිචිසේ, මනාපසේ, කැමතිසේ පවත්වාගෙන යන්නට අවශ්‍ය වීමක් ඇතිවීම නිසයි පින්වතුනි මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ. එක තියෙන ආදීන ආනිසංස නොතේරෙන නිසා. ඒ නිසා මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන්නේ දෙක. ඔය පංචස්කන්ධය භාවිතා කිරීම, පරිහරණය කිරීම නොකර බුදු කෙනෙකුටවත් ජීවත් වෙන්න බෑ. අරහතුන් වහන්සේට මේ ජීවිත පැවැත්ම පවත්වාගෙන යන්න බෑ. ඒකයි විතර ආහාරෙහි මතඤ්ඤතා. ආහාර මාත්‍රයක් තියෙනවා. ඒ ආහාර අවශ්‍ය වෙනවා මේ තියෙන ආමිෂ ජීවිත කාලය අවසන් වෙනකම් පවත්වාගෙන යන්න. ඒක අවශ්‍යයි. නම් එතෙන්දී මේ ආහාරෙහි මතඤ්ඤතාව නැති නිසා හැම පුතග්ජන පුද්ගලයෙක්ම නොදැනම අර කර්ම බව, එමනම් කර්ම බීජ බව අලුතෙන් සකස් කරනවා. අනුසය අලුතෙන් සකස් කරනවා. ඒ නිසා රාග බව, ද්වේෂ බව, මෝහ බව පුද්ගලයා තුළ උපතලා. මේ අනුවයි ඔය පංචස්කන්ධයම උපාදානය කර ගන්න. මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමේ තියෙන බය, බර, බව, බැම්ම, මේකෙන් බන්ධනය වෙන බව, මේකෙන් සසරට බැඳෙන බව, සංදි වෙන බව තේරුම් ගන්න බැරුවයි මේ පංචස්කන්ධය උපාදානය කරගන්න. හැබැයි උතම් යන පුද්ගලයෙකුට සියලුම මගඵල අදුම වශයෙන් සෝතාපන්න ඵලයටවත්පත් නොවූ කෙනෙකුට මේ පංචස්කන්ධය තරම් වටින දෙයක්, උපාදානය කරගෙන සතුටු වෙන්නට පුළුවන් දෙයක් මේ ලෝකයේ තුල කොහෙවත් ඇත්ත නැහැ. ඒ නිසා පුතග්ජනයා වැඩි ලෝකේ 99.99ක් ඉන්නේ මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමේ තියෙන වටිනාකම යහපත හොඳ දකින පුද්ගලෙ. ඒ නිසා ඒ පුද්ගලයෙන් කරන්නේම උත්සාහරන්නේම මේ පංචස්කන්ධය උපාදානය කරගන්න. මේ පංචස්කන්ධය උපාදානය කරගන්න හැම මොහොතකම ඒ පුද්ගලයාගේ මේ භවයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන දෙපොලා කිලුටු වෙනවා. චිත්ත සංකානය කිලුටු වෙනවා, සංතප්පත් වෙලා මනස මුවා වෙනවා මෝහය. ඒ අනුව ප්‍රඥා විමුක්තිය, චේතෝ විමුක්තිය ඒ පුද්ගලයාට ලැබෙන්නේ නැහැ. එනිසා පින්වතුනි සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ මුක්ති විමුක්ති පරිමුක්ති එමනන සුද්ධි විසුද්ධි පරිසුද්ධි මේ වචන ඒ දෙකෙන්ම දේශනා කළේ එක ආගාරා විසුද්ධි මාර්ගයේ බුද්ධ ගෞතමතුරු තමයි. පස්සේ කාලෙක සුද්ධි විසුද්ධි පරිසුද්ධි විග්‍රහ කළේ නම් නියම මුල් බුද්ධ දේශනාවේ තියෙන මුක්ති විමුක්ති පරිමුක්ති පරිමුක්ති කියන. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ පංචස්කන්ධය උපාදානය කරගන්න හේතුවක් තියෙනවා. ඒකට හේතුව අපි අර කියපු විග්‍රහ කරපු මුලින් කර්මය වටිනවා කියලා ආස්වාදනය කරන්න උපාදානය කරගන්න මේ පංචස්කන්ධයෙම හේතු වෙන. මේ සියල්ලටම හේතුව තමන්ගේ ඉන්ද්‍රිය හය තමන් විසින් සංවර කරගන්න නොදන්නාකම. ඒක සංවර කරන ගැනීමේ තියෙන වටිනාකම, ඒ සංවර කරගන්නට උපකාර වන ක්‍රමවේදය නොදන්නාකම. ඒක තමයි අඥානකම. ඒක තමයි දුප්පඤ්ඤසකම. ඒ නිසා ඒ පුද්ගලයා දන්නේම මේ ඉන්ද්‍රිය විනවලා යම් සුවයක් ලබා දීලා යම් ආමිෂ සුවයක් ආසම සුවයකින් මේ ඉන්ද්‍රිය සංතප්පණය කරන්න ක්‍රියා කිරීම. ඉතින් ඒක නිසා අපි මුතුනේ මේ ඉන්ද්‍රිය හය සංතප්පණය කරලා යම් ආකාරයක යම් සංවේදීභාවයක් ඇති කරලා තමන් සතුටක් ඒ මොහොතේ ලබා ගන්න. ඒක හැබැයි නිතරම ඒ ආස්වාදය ආදීනව ඇතියට පටිසන් වෙනවා. පටිසන් වෙනවා කියන්නේ අපි ඒ සං වලට බැඳුනහම, සම්බන්ධ වුණාම, සංදි වුණාම එතන අපි සම්බන්ධයක් ඇතිවීම නිසා අපිට ආපහු ඒකේ උරුමයක් ලැබෙනවා, පටිසන් වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන තමන් කරපු වැරදි ක්‍රියාවක් නිසා වැරදි ක්‍රියාවමාර සම්මාරාමිකා, වසාරාමිකා, නිද්ධාරාමිකා, සංගනිකාරාමිකා, ඉන්ද්‍රියේසු අනුත්තද්වාරෝ ආරේ අමතන්නිකා කියන වචන හයෙන්ම බුද්ධ දේශනාවේ දේශනා කළේ මේ ඉන්ද්‍රියන් එමණ අපි මේ ප්‍රයත්න තුළ කරන වැරදි හය. මේ වැරදි හය නිසා තමයි මේ භවයක් පමණ වූ ශරීර කූඩුව තුළ අපි මේ කෙලෙස් කුණු කිලුටු කැත වැරදි අයාපත් කටි උඩ ගහගන්න. රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් උපදින්නේ මේ නිසා. ඒ අනුවයි අනුසය උපදී. ඒ අනුසය උපදීම පවතින තාක්කල් කෙනෙක් ධර්මානුගම ප්‍රතිපදාවේ හැසිරෙනවා කියන්න බෑ, කියන්නේ නැහැ, කෙරෙන්නේ නැහැ. කුසලස්ස උපසම්පදා කියන ධර්මයට පත් වෙන්නේ නැහැ. කුසල ධර්ම තේරුම් ගත නැති කෙනෙක්. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ තමන් විසින් තමන්ගේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන හය බාහ්‍ය වශයෙන් පාපු අධ්‍යාත්මික වශයෙන් එකතු. ඒකයි කිව්වේ අධ්‍යාත්මාව බහිද්ධාව. මේ දෙකම එක වුණාම අධ්‍යාත්ම බහිද්ධාව කියලා මහා සතරාත් පටන් සූත්‍රයේ දීලා තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම පළමු කොටම තේරුම් ගන්න ඕන වරද තියෙන්නේ වෙන කාගාවත් නෙමෙයි තමන්ගා. තමන්ගේ ඇහැ සංවර කරගන්න දැනුමක් නැහැ, දන්නේ නැහැ. ඇහැට ඕන ඕන තැන්වල ගිහිල්ලා අර ඇහැට ප්‍රිය වූ රූපවල ඇලෙනවා, මත් වෙනවා, අල්ල ගන්නවා. ඒ රූප නිසා අර ආහාරයේ මතකිතාව නැති වෙනවා. ඒ වගේම කන අසංවරයි, නාසය අසංවරයි, දිව අසංවරයි, කය අසංවරයි, මන අසංවරයි. අසංවර නම් ඒ පුද්ගලයා තුළ මේ ධර්මානුගම ප්‍රතිපදාවක් පවත්වන්න පුළුවන් දැනුමක් අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා තමන්ගේ පාලනයේ තියෙන තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන හය පිළිබඳව මේ මහා සලායතන විභංග සූත්‍රයේ ඒ වගේම ඒ සම්බන්ධ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ධර්ම ගණනාවකමත් මේ සලායතන පිළිබඳවත් ඉන්ද්‍රිය පිළිබඳවත් විග්‍රහ කරලා තියෙනවා. මේ සියලුම දේ අනුන්ගේ බලලා අනුන්ගේ ආයතන ඉන්ද්‍රිය බලවටපත් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. තමන් හොඳට කල්පනා කරගන්න ඕන තමන්ගේ ඇහැ තමන් පාවිච්චි කරන්නේ ආයතනයක් හැටියට නම් වැරදි, ඉන්ද්‍රියක් හැටියට නම් හරි. ඒ නිසා ඇහැ කන නාසය දිවකය මන හයම ආයතන හයක් හැටියට භාවිත කරනවා නම් එකක් ආයතනයක් වුණත් හයම එතරම් තියෙනවා ප්‍රශ්නයක්. මොකද ඒක මන මනින්ද්‍රිය මන ආයතනයක් වුණොත් ඒ පුද්ගලයා මේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා, වැරදි විදියට මනිනවා, වැරදි විදියට ක්‍රියා කරනවා, වැරදි විදියට ආයතන පාවිච්චි කරනවා. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ මනින්ද්‍රිය තමන්ගාව තියෙනවා, තමන්ට ලැබිලා තියෙනවා. මේක ආයතනයක් හැටියට භාවිත කරන්නේ අර තියෙන අඥානකම නිසා, දුප්පඤ්ඤත් බව නිසා, ධර්මයේ නොදන්නාකම නිසා මේ ධර්මානුගම ප්‍රතිපදාවේ හැසිරෙන්න බැරි වෙලා යනවා. ඉතින් ඒක නිසා නිවන් දකින්නට උපකාර වන සියලුම කරුණු දැනගත්තා තම තමන්ගේ මේ ඉන්ද්‍රියන් හය හරියට ඉන්ද්‍රියන් හය කටියට භාවිත කරන්න දැනගෙන නම් තේරුම් ගත්තේ නැත්නම් දෛනිකව තමන් කරන කියන හිතන ක්‍රියාවල් කරමින්ම ඉන්ද්‍රියන් හය කටියට මේවා භාවිත කරන්න පුළුවන් නම් ඒ බුද්ධයා කායින සංවරෝ, වාචායින සංවරෝ, සාධුබ්බත් සංවරෝ කියලා ඒ බුද්ධයා මනස සංවරෝ කියන තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව ඒ බුද්ධයාට පුළුවන් ධර්මානුගම ප්‍රතිපදාවේ ඇතිරෙන, ඒ අනුව ඒ බුද්ධයාට පුළුවන් අර අනුසය අලුතෙන් උපදවීම, ඔය ධර්මානුගම ප්‍රතිපදාවේ ඇතිරෙන සෑම අවස්ථාවකම පුද්ගලයා අනුසය අලුතෙන් උපදවන්නේ නැහැ. අලුතෙන් ඉපදවීම වර්තමාන මොහොත තුලයි කෙරෙන්නේ. ඒ වර්තමාන මොහොත තුල වර්තමාන මොහොතට හිත පවත්වාගෙන මේ අනුසය අලුතෙන් ඉපදෙන්නට එන සෑම අවස්ථාවකම ඒ අනුසය නොඋපදවයින නම් ධම්මානුගම ප්‍රතිපදාව හැසිරෙන්න ඕන. ඒ සඳහා කායේ කායනුපස්සනා, වේදනා වේදනානුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනා, ධම්මේ ධම්මානුපස්සනා, හතර අනුපස්සනා උපකාර වෙනවා. හතර අනුපස්සනා භාවනා කරන්නට භාවිතා කරන්නට සතර අනුසති පිටිවහලක් වෙනවා, උපකාරයක් වෙනවා, මාර්ගය වෙනවා. මෙත්තානුසති, අත්මානුසති, මරණානුසති, බුද්ධානුසති. ඒ අනුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙලා විද්‍යා විමුක්තියට ප්‍රඥා විමුක්තියට පත් වෙන්නට ඕනෑම මිනිහෙකුට තමන්ගේ මනස පාවිච්චි කරන්න පුළුවන්. මේකයි උතුම් බුද්ධ දේශනාව. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ චේතෝ විමුක්තිය කියන එක තාවකාලිකව ලබන එකක් නිසා නිවනට උපකාර වෙන දෙයක් නෙමේ. ඒකට බුදුවරයෙකු දේශනා කරපු උතුම් බුද්ධ ධර්මය ධම්මානුධම්ම ප්‍රතිපදාව අවශ්‍ය වෙන්නේ නැහැ චේතෝ විමුක්තිය ලබන්න. හැබැයි ප්‍රඥා විමුක්තිය ලබන්න, විද්‍යා විමුක්තිය පූර්ණ කරගන්න මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව අවශ්‍ය වෙනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තේරුම් ගන්නේ නැතුව සතර සතිපට්ඨානය, සතර අනුසති නොවඩා සත්බුද්ධංග වැඩෙන්නේ නැහැ. සත්බුද්ධංග නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා ප්‍රඥා විමුක්තියටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා සෑම පින්වතෙකුට තේරුම් ගන්න ඕන නිවන් ලබනවා කියන්නේ, නිවන් අත්දකින්නවා කියන්නේ මේ කෙලෙස් බැමිතුන තාම හදාගෙන නිර්මාණය කරගෙන පවත්වාගෙන ඉන්න බැමිතුන. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුනෙන්මයි තමන් මේ සසරට ඈඳිලා බැඳිලා තියෙන්නේ. ඔය බැමි තුනම හදාගත්තේ තමන්ගේ අඥානකම නිසා, නොදන්නාකම. එනිසා දුකට හේතුව මේ බැමි තුන. මේ බැමි තුන කපා ගැනීම තමයි රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං. ඊට පස්සේ අර විද්‍යා විමුක්තිය පූර්ණ වෙලා, ප්‍රඥා විමුක්තිය පූර්ණ වෙලා ඉතිරි ජීවිත කාලේ මේ විමුක්ති ඥාන රත්නයෙන් කෙනෙකුට අරහත්ත්වයට පත් වෙලා අරහත් ඵලයෙන් මඟ ගෙවන්න, කල් ගෙවන්නට, ජීවත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මේ සංසාරයේ ඔය කියන කෙලෙස් ගති නැවත යලි අලුතෙන් උපදවන්න අනුපාද නිරෝධයෙන් නිබ්බානගාමී වෙනවා. බැමි තුන සකස් කරන්නට උපකාර වන කර්ම බීජ සකස් කරන්නේ නැහැ. මේකයි නිවන, මේකයි නිබ්බානගාමී මාර්ගය. මේ බැමි තුන කපා දැමිය හැකි, කපා දැමිය යුතුයි. තමන් විසින් ඒ සඳහා අනුගමනය කළ ප්‍රතිපදාව තමා සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල මහා සතරපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව පිළිසිදුව දේශනා කරවලා. ඉතින් ඒක මේ හැම පින්වතෙක්ම කල්පනා කරගන්න ඕන. අද මේ පොයේ දවසේ තමන් විසින් මේ සංසාර රූපෙන් විදී නිදහස් වෙන්න නම් මේ තමන්ගේ තියෙන අසංවරකම, ඔය ඉන්ද්‍රියන් සංවර නැතිකම, ඔය ආහාරේ මතන් යුතාවක් නැතිකම, ඉන්ද්‍රියේ සුගුත්තද්වාරෝ නැතිකම තමන්ගේ වරදා. මේ වරද හැටියට තේරුම් ගත්තාම එවර්ණි මිදී නිදහස් වෙන්නට කටයුතු කරනකොට මේ නිවන අවබෝධ වෙනවා. මේ බැමි තුන කබල නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඔන්න ඉස්සරහට ඇවිල්ලා කියන්න. ඒක වැරදි. දැන් මේ මහත්තයා අහන ප්‍රශ්නේ මම කියන්න ඕනේ, මොකද මේ ප්‍රශ්න කාටවත් ඇහෙන්නේ නැති නිසා. අනිත් පාර මේ සියලුම දේවල් අපි ඉන්ටර්නෙට් එකට දාන නිසා දිත්තේව දිත්‍ය මත්තම් භවිෂ්‍යති, සුතේව සුත මත්තම් භවිෂ්‍යති, මුතේව මුත මත්තම් භවිෂ්‍යති, විඤ්ඤේතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති. මෙතන වචනයක් තියෙනවා භවිෂ්‍යති. ඔතන වචන තුනක්. හැබැයි දිත්තේව දිත්ත මත්තම් කියන්නේ දැකපු දේ දැකීම මාත්‍රයකට සීමා කිරීම කියන එක තමයි. මත්තම් හැබැයි තව වචනයක් තියෙනවා. මොකද්ද වචන හතරක් තියෙනවා භවිෂ්‍යති. මොකද්ද භවිෂ්‍යති කියන්නේ? බයන්නේ එන්නේ භව බිහි කිරීම. භව බිහි කිරීම. රාග භව, ද්වේෂ භව, මෝහ භව බිහි කියන්නේ. ඒකෙන් වෙන වෙනවා. භවිෂ්‍යති. අසති කියන්නේ අස්කර. වෙන් කරලා අස්කරලා විදී නිදහස් වෙන්න ඕනේ මොකින්ද? අර දැකපු දේ නිසා. එනිසා භවිෂ්‍යති කියන වචනේ විග්‍රහ නොකර මෙතන වචන තුනක්. මෙතන තියෙනවා විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වොචක පරිණාමී කියන හතරෙන් විග්‍රහ කරපු දේ. ඕක තව සූත්‍රයක ඔය භවිෂ්‍යති කියන එක විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වොචක පරිණාමී කියලා ඔය කියන භවිෂ්‍යති කියන වචනේ විග්‍රහ කළා. දැන් විවේක නිශ්චිත මේක මොකක්ද? විවේකයි. විවේකයි අපි දැන් විවේකය කියන්නේ විවේකයනුකෝ. වේ කියන්නේ වේගයක් උපදිනවා. වී කියන්නේ වෙන් වෙනවා, වෙන් කරන්නේ. මොකකින්ද වේගය උපදින්නේ? කාය නිසා, ක්‍රියාව නිසා. එතකොට ක්‍රියාවන් නිසා, ක්‍රියා කියන්නේ චක්කු කාය, චක්කු සෝත කාය, ගාන කාය හයකින්ම වේගයක් උපදිනවා. වේගයක් වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් උපදිනවා හයෙන්. ඒ හයම උපදින වේගය වේදනාව අපි දැනගෙන ඒකෙන් වෙන් වෙලා වී ඒ වේගයෙන් වෙන්වීම විවේකාය. එතකොට ඒ විවේකාය වුණේ නැත්නම් අර භවිෂ්‍යති කියන සත්‍යයට පත් වෙන්න බෑ. ඒ විවේකාය නම් කාය කායන වසනා ඒ අනුව අර වේගය අපි සංසිඳෙවුවාම විරාග ඔය වියන් කියන ආදර විරාග අපි මත් වෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. එන්දා රාගයෙන් වෙන්නේ. ඊට පස්සේ අපි ඒ මත්තුන දේ නිසා තමයි රෝග ගන්නේ, රවුම් ගන්නේ, චිත්ත දීපීතිගේ ගමන් කරන්නේ, විඥාන ශක්තිය උපදවන්නේ. ඒකෙන් වෙනාම නිරෝධ නිශ්චිත. ඒ අන්න මොස්සග්ග පරිණාමය. ඔය වචන හතරෙන් විග්‍රහ කරපු දේ තමයි අර භවිෂ්‍යති කියන වචනේ අර්ථය, ධර්මය, නිරුක්තිය, විග්‍රහය. එනිසා මේ භාග්‍ය ධර්මීය තුමාට දේශනා කළේ බුදුහාමුදුරුවෝ මුළු බුද්ධ කර්මයම බොහෝම කෙටියෙන් ඉතාම සරල විදිහට, ඉතාම පැහැදිලිව, ඉතාම පිළිසිදුව දේශනා කළා. වේදයන්තරයි තියෙනවා. දිත්තේව දිත්ත මත්තං භවිෂ්‍යති. භවිෂ්‍යති කියන වචනේ අත්තර දැම්මොත් මේකේ මේ සූත්‍රයේ මේ ධර්මයේ අර්ථය නෑ. භවිෂ්‍යති කියන වචනේ තමයි සියලුම අපි බිහි කිරීම, ඒකෙන් වෙන්වීම, ඒක අස්කිරීම කියන තුනම තියෙනවා. දැන් ඕකට විරුද්ධ විග්‍රහකුත් තියෙනවා ත්‍රිපිටකේ. දිත්තේ දිත්ත වාදිත. දැන් මම එකක් ගන්නෙ දිත්තේව දිත්ත මත්තම් භවිෂ්‍යති කියන එක නොයන තැන් හතරක් උදාහරණ විග්‍රහ කරලා. දිත්තේ දිත්ත වාදිත. අදිත්තේ අදිත්ත වාදිත, අදිත්තේ දිත්ත වාදිත, දිත්තේ අදිත්ත වාදිත. හතර පැත්තක් තියෙනවා. ඒ හතර පැත්තෙම භවිෂ්‍යති නැහැ. ආහාර මාත්‍රේ නැහැ. එනිසා එතන ආහාරයේ අන්තර්ගත ඉන්ද්‍රියේසු අගුත්තද්වාර අර කියන සංගතිකාරාමිතෝ කාමතා, කම්මාරාමිතා, බතාරාමිතා, නිද්ධාරාමිතා ඔක්කොම තියෙනවා. ඔය කියන දිත්තේ දිත්තවාදිතා, අදිත්තේ අදිත්තවාදිතා, අදිත්තේ දිත්තවාදිතා, දිත්තේ අදිත්තවාදිතා කියන හතර පැත්තෙම මේ චතුස්කෝටික කෙලෙස් උපදින ආකාර. ඉතින් ඒක නිසා කෙලවන් හතර, ඒ හතරම තියෙනවා ඔය ගෙමු හය. ඉතින් ඒක නිසා දැන් දිත්තේව දිත්ත මත්තං භවිෂ්‍යති, සුතේව සුත මත්තං භවිෂ්‍යති, මුතේව මුත මත්තං භවිෂ්‍යති, විඤ්ඤතේ විඤ්ඤාත මත්තං භවිෂ්‍යති. ඊගාවට විග්‍රහ කරලා තියෙනවා නෙව ඉද න උරං න උබේම අන්තරේ. මේ මොකක්ද? වෙනවා මධ්‍යම වටපිට. නෙවෙයිද අරාන්තේත් නෑ. නෙවහුනම් අරාන්තේත් නෑ. න උබේම අන්තරේ. ඔය අන්ත දෙක අතර තුන කොහෙවක පැවතුනොත් එතන නිවන නෑ. ඒ අනුවයි මේ දුක්ඛ කංගස අවුසීති කියන රත්වෙට පත් වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ බාහ්‍ය ධාර්මීය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45 තුල දේශනා කර වදාළ සියලුම ධර්මතාවයන් විග්‍රහ කළ තුන. හැබැයි උතන කර්ම අනිත් පැත්තට තියලා ඒක අනිත් පැත්තට ගන්න ඕන ධර්මයක තියෙන ධර්ම. එනිසා ධර්මයේ කර්මයේ දෙක. බුදුහාමුදුරුවන්ගේ ධර්ම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ධර්මතාව විග්‍රහ කිරීම හැබැයි කර්මයක් විග්‍රහ කළා තියෙනවා. දැන් අවිද්‍යා මුල පරිචන උපාදේ විග්‍රහ කරේ කර්ම. කුසල මුල පරිචන උපාදේ විග්‍රහ කරේ ධර්ම. දැන් අර මහත්තයාගේ ප්‍රශ්නේ මම දැන් නැවත මේ ප්‍රශ්නේ කාටවත් ඇහෙන්නේ කියන්නේ මොන? ඒ මහත්තයා කියන්නේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියන දෙක වෙන් කරලා පැහැදිලි කරන්න. දැන් චේතෝ විමුක්තිය කියන්නේ හිතේ උපදින චේතෝ කියන්නේ හිතනේ. හිතේ උපදින රාගය ද්වේෂය තාවකාලිකව යටපත් වෙලා ඒකෙ මිදී නිදාසන ක්‍රමයක් තියෙනවා. තාවකාලිකව ඔය ප්‍රාණයාම භාවනා ක්‍රම වලින් ඔය සමසත් භාවනා ක්‍රම කියලා විසුද්ධි මාර්ගයේ විග්‍රහ කරපු දේවල් වලින් උපනිෂද් ධර්මයේ ජෛන ධර්මයේ හැම තැනකම තියෙනවා මේ රාග ද්වේෂ කියන කෙලෙස් දෙක තාවකාලිකව යටපත් කරගන්නට කරන ක්‍රම විදි. ඒවා ඔය පඨවි කසිනිය වායෝ කසිනිය උලන්ඩල්ලට බලලා එහෙම නැත්නම් මේ උලංගන උෂ්ම ගැනීම උලංග ගැනීම පිට කිරීම බඩ පිම්වීම හැකිලිම අර හේතුකාන හාමුදුරන්ගේ පොතේ තියෙන පටවි ගැදින අර හදාගෙන මේ මැටි ටිකක් දාලා ඒවා ඔක්කොම ප්‍රාණයාම ක්‍රම. ඒ වෙලෙ යම් විමුක්තියක් ලැබෙනවා තාවකාලික. ඒ තාවකාලිකව ලැබෙන විමුක්තිය නැවත කලකදී ඒ ශක්තිය ගෙන්නේ ඒක අකුප්පාමේ හේතෝ විමුක්ති නෙමෙයි. ඒක කුප්පණේ නෙමෙයි. ඒක වෙනස් වෙන. ඒක ගෙමිලා යන. ඒක ඒ බලේ ශක්තිය කවදා හරි ගෙමිලා ඉවරයි. ඒ බලේ ශක්තිය ඉදුණාට පස්සේ අනි හේතෝ විමුක්තිය නැවත නැති වුණාම ආය පුතක් යන සුද්ධලේක හැටියට රාගය ద్వේෂය අලුතෙන් උපදිනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළ මේක විද්‍යා විමුක්තිය ප්‍රඥා විමුක්තිය අකුප්පාමේ චේතෝ විමුක්තිය. ඒක අර කෙලෙස් මුල් දෙක පමණක් නෙමෙයි තුන්වෙනි කෙලෙස් මුලකුත් ඉදිරියට. මොකද තුන්වෙනි කෙලෙස් මුල මෝහය සාමුලින්ම හිතේ උදුරා යලි නූපදින ලෙස අනුත්පාද නිරෝධේ මෝහය නැති කරන. මේ මෝහය නැති කිරීම තමයි මෝගිය. න කියන්නේ නැති කරනවා. මෝ කියන්නේ මෝහය. එතකොට නයි ජාතු ගබ්බදෙයම් පුනරේති. ආ මෝහය නැති කරාට පස්සේ මෝහම් වල උත්තරමන්ට පස්සේ ආය මෞද්දුකට යනවද? නෑ. මේක තමයි හේතු. දැන් මෞද්දුකට යනවා නම් නැවත උපදි. මෞද්දුකට යන්නේ එතන ඇලීම බැඳීම සම්බන්ධතාවය මෝහය රාගය කියන නිසා යදි උපදින නිසා. ඒ නිසා අර රාගය ద్వේෂය තාවකාලිකව යටපත් කරපු අය අර ඕපපාතික අසංඥාතල වලට යනවා. හැබැයි ඒ ශක්තිය කලකින් ගෙවිලා ඉවරයි. නැවත හතර අපායට ඒ කියපු අසංඥාතල වලට ගිය අර ආකාසඥානඥා විඥානඥා අවිඥානඥා නේවඥානඥා තල වලට ගියාය. කවදා හරි නැවත නිවන් දැක්කේ නැත්නම් නිවන් දකින්න තුරා ඒ ශක්තිය ඉවර කරගත්ත ගමන්ම නැවත අපාය යන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේක තමයි ඉදිරිපත් කළ පරම සත්‍ය. බුදුහාමුදුරුවෝ කිය මේ මෝහයේ මුල සාමුලින්ම ගලපන්න. න මෝ. නමෝ දැන් අපි හැම තැනකදීම මේ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ තමයි මෙනෙහි කරන්නේ. න මෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධ. හැබැයි අද ඕක කන පිට ගහගෙන පද පරමලේ අර්ථයක් යොදාගෙන කාටක් ගැළපෙන විදිහට අද කියනවා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධ කියන්නේ ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුද්ධජානන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියලා ඔය අහංජුව සිංහලෙනුත් කියලා දැන් බණ කියන්නේ. ඔය අහන්නකොය ඔය චැනල් වල රේඩියෝ වල බණ කියනකොට සමාන අහංජුව ඔය කතාව මගේ අරහතු සම්මා සම්බුද්ධජානන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියලා බණ කියනවා. ඔක පද පර. ඔක නෙමෙයි මේ අපි මේ නමෝ තස්ස භගවතු කියනකොට කියන්නේ. මොකද්ද? මේ මෝහය සාමුලින්ම නැති කරගන්නට උපකාර වෙන මාර්ගයක් තියෙනවා. මොකද්ද මාර්ගය? භගවතු. මේ වත භග කළා, විභංග කළා, බෙදලා බලන්න. අර පටිකූල මනසකාරේ, අර ධාතු මනසකාරේ, අර සම්පජඤ්ඤකාරේ පබ්බෙන් ඔක්කොගේම විග්‍රහ කරේ මොකද්ද? මේ බෙදලා බැරි අර කේසා ලෝමානකා දන්තා කියලා මේ බෙදුම් කරා මේ ඝන සංඥාව දුරු කරා මේ බබ විභංග ප්‍රකරණී කියලා මතක් තියෙනවා. ඔක්කොම කරලා තියෙන්නේ මොකද්ද? මේ ගත හිත මේ බඹයක් වමන වූ තමන්ගේ ගත හිත වෙන කාගේවත් නෙමෙයි. බෙදලා විභංග කරලා තියෙනවා. සලායතන විභංගය, ධාතු විභංගය, මනසිකාර විභංගය මේ ඔක්කොම තියෙන්නේ මොකද්ද? මේ බෙදලා ඔය රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පංචස්කන්ධය බෙදලා තමන්ගේ වෙන්නලා දීලා නැතුව වෙන කිසි දෙයක් උත්තර කරන්නේ අධ්‍යාත්මික බාහිර වශයෙන් ආය බෙදලා තියෙනවා. අතීත වර්තමාන අනාගත තුන් ආකාරයකට බෙදලා තියෙනවා. ආයි දුර ළඟ සියුම් ගන්න මේ ආකාරයට 11 ආකාරයට ඔබ බෙදලා විග්‍රහ කරලා තියෙන ආකාරයි විභංග කරගන්න. ඒක තමයි ඒක එකවත් දෙනකින් කිව්වොත් බග වත් බග කියන්නේ භාග කරනවා, වත කියන්නේ ගත. රහ බැලීම අත්තයි අරහත අරහත. දැන් මේ බුද්ධ දේශනාවේ තියෙන අරහතෝ මිසක් රහතුන් නෙමෙයි. දැන් අද අපේ සිංහල හාමුදුරුවෝ කියන්නේ මම රහත් වෙලා කියලා කියන්නේ. ඒක වෙන්න නැති හැබැයි අරහත් රාහත් කියනනම් වචනේ වැරදි. කන පිට ගහ. දැන් රා බලන තත්වය තමයි රහත. රා බැලීම අත්හැරීම තමයි රහත්. රා බලන්නේ කොහෙන්ද? අර රහ බලන්නේ අර කියපු හැය. මොකද හැය? අර කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා තමයි ආරේ මතඤ්ඤතාව නැතිකම්, ඉන්ද්‍රිය දුක්ඛතරෝ නැතිකම් කියනනම් රහ බලන්න. ඒක ඒක එම කරන්නේ නැත්නම් අර කම්මාරාමත, බසාරාමත, නිද්දාරාමත වැරදි බව තේරුම් අරගෙන එකෙන් වෙන් වෙනවනම් ඉන්ද්‍රිය බුද්ධද්වාරෝ වෙනවනම් සංගණිකාරාම දෝෂ වලින් වෙන් වෙනවනම් ආබැලීම සාමුලින්ම අත්හැරියන්න අරහත. එතකොට පුතන් යන බුද්ධලයා කරන්නේ මේ පංචස්කන්ධයම උපාදානය කරගෙන රහබලන. ඇහ පිනවනේ, කන පිනවනේ, නාසය රහබලන. මේ රහබලීම නිසා අපිට තේරුම් ගන්න බැරි වුණාට අපි යමක් පානීය කරමු. අපි යමක් උරාගමු. ලෝ අබ්බ කියන්නේ මොකක්ද? අබ්බ කියන්නේ උරාගමු. ලෝ මොකද අබ්බ කරන්නේ? මේ හයි. ලෝ කියන්නේ හයි. ඔය පානීය කරන නිසා අපි පානී ඉන්නවා. බැරි වෙලාවත් අපි පානීය කිරීම නවත්තන වෙලාවක් තියෙනවා. කොයි වෙලාවද? මැරුණට පස්සේ පානීය කරන හැබැයි ඇහැ තියෙනවද? කන තියෙනවද? නාසය තියෙනවා. හැබැයි පානීය කරනවා නෑ. දැන් අප්‍රාණ. දැන් අපි කියන පානීය නෙමෙයි. එනිසා මේ පානීය කිරීම නිසා තමයි අර ගාය දාරු වීර්යතුමාට කිව්වේ දිත්තේව දිච්චමත්තම් පරිසති කිව්වේ. අපි පානීය කරමින් ඉන්න ගමන් මේ රාගලීම අත්තරින්. ඒ රාගලීම අත්තරින් තමයි අර කියපු හය දැනගෙන තේරුම් අරගෙන සංවර වෙලා ශික්ෂණය වෙලා ඒ අනුව විහෙරති කියන தත්වේ ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා මේ අරහතෝ කියන්නේ ක්‍රියාකාරීත්වයක් අපි කරගත යුතු දෙයක්. අරහතත්වයට පත් වෙනවා කියන්නේ මේ தත්වේ කළාට පස්සේ කියන්න පුළුවන් මේ රාගලීම අක්කරිය. ඉන්දා ආහාර මාත්‍රේ ආරේ මතන් යුතා ඉන්ද්‍රිය දුත්තද්වාර අර කියන සංගීතකාර රාමුද අර බසාරාමත වමාරාමත නිජාරාමත නැතිුණාට පස්සේ අන්න රාගලී අක්කරිය. ඒ වගේම සම්මා දැන් භගවතු අරහතෝ සම්මා සම් කියන්නේ සම්බන්ධතාවය උපදින මේ ක්‍රියාකාරම් වලින් කම් වලින් මිදී නිදාසි මා කියන්නේ සාමුලින්ම ඒ ක්‍රියාකාරකම් වලින් සම්පූර්ණයෙන්ම සාමුලින්ම මිදී නිදාසි. ඒ වගේම සම්බුද්ධෝ කියන්නේ මේ රාගමල ද්වේෂමල මෝහමල සාමුලින්ම නැවත නූපදින ලෙස බුදුරා ඉවත් කිරීම බව බුදුරා නෙමෙයි බුද්ධ. එනිසා ඔය කර්ම හතර යම් කිසි කෙනෙක් කරගත්තොත් ඒ අනුව තස්ස මෝහය නැති න මෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිව්වේ ඔන්නෝකටයි. අපි මේ සියලුම දෙනා මේ නිවන් දකින්න මේ බුද්ධ දේශනාව මේ බුද්ධ ධර්මයේ මේ අනුගමනය කරන්නේ. මොකක්ද පරමාර්ථය? මෝහය සාමලින්ම නැති කරගන්න, මෝහය නැති කරගන්න කරන්න ඕන කර්ම හතර තමයි පත් බෙදලා භාග කළ බලන්න. රාගලීම තේරුම් අරගෙන රාගලීම අත්තර දාන්න ඕන. රාගයේ ద్వේෂයේ මෝහයේ සාමුලින් මිහිතෙන් අයින් කරන්න ඕන. රාගකේ ద్వේෂකේ මෝහකේ කරන්න ඕන. රාගමුල ద్వේෂමුල මෝහමුල අර බොජ්ජංග හතේ සම්පූර්ණයෙන් උදුරා බව උද්ද කරා. ඒක තමයි නිවන් දකින්න ගැන වෙන මොකක්වත් නෙමෙයි. එතකොට ඔය නමෝතස්ස භගවතු රාජෝ ධම්මා සම්බුද්දස්ස කිව්ව ගාථාව සාමාන්‍ය මිනිස්සු කියවා කියවා ඉන්නේ, ඔය ධර්ම දේශකය කියන මිනිස්සු කියවා කියවා ඉන්නේ මේ පද පරම වැරදි පිට කන පිට ගහගත්ත බාහිර අර්ථය. ඊටවත් නිවන් දකින්න උපකාර වෙන අර්ථය ඔතන නැහැ. ඔය වැඳ වැඳ හිටියට කෝටියක් වාරයක් නමෝදස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස කිව්වට එක මිනිහෙකු ගියා නිවන්ට උපකාර වෙන ඔය මනස පෑදෙන්නේ ඔය රාබැදීමක් කරන්නේ. මේ පංචස්කන්ධේ උපාදානය කර ගැනීම අත්තරුයි. ඉතින් ඒක නිසා මේක කිව්වේ මේ බුදුහාමුදුරන්ගේ මුළු ධර්මයේම අකුලව සියලුම කර්ම උතෙන්ට ඇතුල් කරලා තියෙන බොහොම කෙටි වචනයක්. ඒක අපි මේනෙහි කරන එක සීපත් කරන්නේ කොහොමද? හැබැයි ආර්යයට අත්‍ය ධර්මේ දැනගෙන අපි ඔය නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස ගාථා කියවීමෙන් විතරක් සත්‍යයනා කිරීමෙන් විතරක් හරියන්නේ නැහැ. අපි ඒ සඳහා කළ යුතු දේ දැනගෙන ඒක කරන්න ඕන, නොකළ යුතු දේ දැනගෙන ඒවත් කරන්න. ඒක තමයි උදේ. වෙන මොකක්ද?
සමිනාංශ ඔතවාගේ දේශනයේදී සඳහන් කළ සංගනිකා දෝෂය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න.
දැන් ගායන දෙකක් තියෙනවා. එකක් අර ඝණ්ඨ අර්ගය. එකක් මේ නිකම් ගාය. නිකං ගයන් තියෙන යම් තැනකට ගැවෙනවා, හේතු වෙනවා, ගා ගන්නවා වගේ අර්ථයක්. දැන් සයන්න බිඳුව ගයන්න දැම්ම සංඛ්‍යන්නේ රාගයේ ද්වේෂෙම, රාගයේ ද්වේෂයේ මොහොතේ ගැවිලා ඉන්න එකේ දෝෂයක් තියෙනවා. ඒකට කියනවා සංඝ නිකා දෝෂ. හැබැයි සංඝ කියන්නේ සංඝ කියන්නේ අර්ගන්ටාර ගයන් මේ රාගයේ ද්වේෂයේ මොහොතේ සාමුගේ හිටේ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම ගාල බිඳල විසන්දි කළ විසංකාර ගතං චිත්තං තණ්හානං ක්ෂය මාත්‍යක කපල අයින් කි. එනිසා ඔය ගායන දෙකේ අර්ථ දෙකක් දැන් සංඝ කිව්වේ සම්බන්ධය රාගය ද්වේෂයෙන් මුහි රාමුලින් ගාල බිඳල ඉවත් කළ අස්කල නැවත නූපදින විදියටම පිළිසිදු කරන එක සංඝ සංඝෝ සංඝම්. ඒකනේ බුද්ධං දැන් ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. මේක ක්‍රියාකාරකම් තුන. ඒ නිසා නම් තුනක් එහෙම නෙමෙයි. දැන් ඔය දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියන දැන් කණිට ගන්න. අපි දැන් පිළිසරණ හොයන්නේ. දෙයියන්ගෙන් වගේ පිළිගුණාඳුරන්ගෙන අර ධර්මයේ පොත් කියු අර මන්දලේ ඉන්න ආන්දරයන්ගෙන් උත්වලා කියන්නේ මේ තුන මොකක්ද මේක ධම් බුද්ධම් ධම්මං සංඝම් මේක ක්‍රියාකාරකම් තුනක් වා ක්‍රියාපද තුනක් දැන් අද ඒක නාම පද තුනක් කරා හරියන්නේ අර මන්දලේ ඉන්න ආන්දරෝ යර පුත්කාලේ තියෙන පොත් ටිකයි අර බුදු පිළිමේ තියෙනවා මේ තුන නෙමෙයි ත්‍රිවිධයක් මේ මොකද ත්‍රිවිධයක් බුද්ධ ධම්ම සංඝ මේ තුනම කාගේ හිතේ ඇති වෙන්න ඕන තමන්ගේ හිතේ ඇති කරගත යුතු ක්‍රියාකාරකම් තුනක් ගති තුන එහෙම ද පන්සලේ ඉන්න ආන්දුවේ බුද්ධකාර කියන පොත් ටිකයි බුදු පිළිමේ නෙමෙයි ඔයගේ බුද්ධ ධම්ම සංඝ ඒ තුන පස්සේ කාලෙක බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයක් හැටියට ගන්න. ඒක කන පිට ගාලා පරු පරු විදියට ගන්න. ඉවර නැති. ජේතෝ විමුක්තිය උපකාර වෙනවා උදව් වෙනවා ප්‍රඥා විමුක්තිය. ඒක හොඳටම උදව් වෙනවා. හැබැයි ජේතෝ විමුක්තිය නිසා ප්‍රඥා විමුක්තිය නොදැන ගියොත් අවසාන වශයෙන් අන්තිම විදියට අතරමං දැන් ජේතෝ විමුක්තිය කියන කෙනුත් රාගය ද්වේෂය තාවකාලිකව යටපත් කරනවා ඒ යටපත් කළාම ඒ ජේතෝ විමුක්තිය නිසා පුතග්ඥ පුද්ගලයා යම් ආමිෂ සුවයක් ලබනවා ඒ සුවය ලබන්නේ ලෞකික දැන් ඔය ධානලාභී දැන් ඔය අද වුණත් ඔය භාවනා මධ්‍යස්ථානවල ඉන්නේ යම් යම් ධානලාභී චේතෝ විමුක්තියටපත් වූ අය ඉන්නවා ඒ චේතෝ විමුක්තිය නිසා අර මත්කුඩු ගහපු මිනිහෙක් වාගේ යම් මත්සුවයක් ලැබෙනවා ඒ මත්සුවය දැන් මේ මොහොතේ වර්තමාන මොහොතේ ලැබෙනවා වගේම ඉදිරියට ඉදිරි කල්පයකට ලබන්න ඒ නිසා ඒ සුවය උපාදාන කරගන්න. ඒ සුවය දැන් අනික ඔක්කොම අත්හැරලා. අර අපි ගාව තියෙන ඕලාරික වශයෙන් මේ පංචස්කන්ධය ලබන සුවය අත්හැරලා අර කියපු රාගය ද්වේෂය තාවකාලිකව ලබන අත්හැරලා ලබන යම් සුවයක් ලබන. ඒ සුවයටමත් වීම අරිට වඩා භයානකයි. ඒක තමයි අනින්ජාභි සංඛාර වලින් මත් වෙනවා. ඒ නිසා මේ මිනිහෙක් කටේ තමයි ඔය හේතු විමුක්තිය ලබන්නේ. හේතු විමුක්තිය පමණක් ලැබූ පුද්ගලයා ඒ ලබන සුවයෙන්, ඒ ලබන තාණයෙන්, ඒ ලබන ලෞකික සැපයෙන් මතුන අර උපදීන්නේ අර කියපු ආකාසඤ්ඤා නඤ්ඤා, නේවසඤ්ඤා නාසඤ්ඤා, අමිඤ්ඤා නඤ්ඤා, අභිඤ්ඤා නඤ්ඤා. ඔතන තියෙන හතරම නඤ්ඤා. නඤ්ඤා කියන්නේ ගැනීම නැහැ. ආකාශ නඤ්ඤාය. විඤ්ඤා නඤ්ඤාය. එන ආභිඤ්ඤා නඤ්ඤාය කියන්නේ නේව සංඤා නාසං. එතෙන්දී අර සුවේ තාමතිය. ඒ සුවේ යම් ශක්තිය. ඒ ලැබූ ශක්තිය මිනිහකදීයි ලබාගත්තේ හැබැයි මිනිහකදී ලැබූ ශක්තිය තව ගතියක් හැටියට අර අසඤ්ඤතල හතරේ ඕ රූපී අරූපී බ්‍රහ්මතලයේ ගෝ කල්ප කාලාන්තරයක් ගත කරන්න පුළුවන්. හැබැයි ඒ ශක්තිය ගෙමිලා යනවා කවදද? ගෙමිලා ගියාම ආයි සතර අපායේ උපදින්න පුළුවන්. කරන්න එයාට වෙනස් කරගන්න බෑ. ඒකනේ අර අසුචිතතාව සෑහෙනු. එතන සුවයක් තියෙනවා. ඒ සුවේ ඉදිරියටත් ලබනවා. හැබැයි ඒ සුවේ ගෙමිලා අවසාන වුණාම කොහේ නැවත උපදීද කියලා කීයටවත් කියන්න බෑ මේකට බුදුහාමුදුරුවෝ උදාහරණ ඇටියට සූත්‍ර ධර්ම ගණනාවක් දේශනා කළා කියනවා ඊරියෙක් පෙන්නලා ඉකිලියෙක් පෙන්නලා කිව්වා මේ ඊරියෙක් පෙන්නලා hina අපාල ඒකම ආනන්දහාමුදුරුවෝ ඇහුවා මොකද hina අපාල මෙහෙම පෙර බුදුවරයෙකුගේ කාලේ මේ ඊරි මෙන්න මෙහෙම මිනිහෙක් ඇටියට රජමාලිගාව කුමාරියක් ඇටියට උපදිලා මෙහෙම මේ හේතු විමුක්තිය ලබලා මෙන්න මේ වගේ බ්‍රහ්මතලයකට ගිහිල්ලා හිටලා ඒ බ්‍රහ්මතලයේ ඒ ශක්තිය ගෙවුනට පස්සේ දැන් ආශ්‍රය මේ සතර අපායෙ ඉපදිනවා. මේ වගේ හුඟක් තැන්වල බුදුහාමුදුරුවෝ ඊට පස්සේ අනුරාධපුර යුගයේදී තව නොයෙකුත් තැන්වලදී මේ කියන චේතෝ විමුක්තිය ප්‍රකාශ කරා. දැන් මේ චේතෝ විමුක්තිය ප්‍රකාශ කරපු තව කෙනෙක් තමයි මහා හිමාලය වනයේ කියලා අපි සාමාන්‍යයෙන් සිංහලට පරිවර්තනය කරන හිමාතේ කියලා තන ධ්‍යානලාභී අභිඥාලාභී භවණෙක් හැටියට චේතෝ විමුක්තිය ලැබූ ඥාන ශක්තියක් ලැබූ අභිඥාලාභී කෙනෙක් හැටියට හිටියා යෝගී කෙනෙක්. ඒ යෝගී කෙනා අරට රජුගෝ ඒ රටේ හිටිය රජුගෝ දාන දෙන්න කැමති වුණාම ඒ රජුගන්ගේ දෙට්ට දැන් අභිඥාලාභී නිසා ධ්‍යානලාභී නිසා ආසින් වැඩම කරන්න පුළුවන්. ආසින් මේ එන දවසක කොහොමහරි ගෙදර ජනේලයක් කරලා තිබිලා ජනේලෙන් ඒ අභිඥාලාභිය ඇතුළු වුණාම ඒ අභිඥාලාභිය චේතෝ මුක්තිය ලැබූ කෙනෙක්. හැබැයි අපුක්කාමී චේතෝ මුක්තිය හෝ ප්‍රඥා මුක්තිය ලැබිලා නැති නිසා තාවකාලික නිසා ඒ ජනේලෙන් ඇතුළු වුණාම ඒ රජ මාලිගාවේ හිටපු විශෝකයන්ගේ නිරුවත දැකලා ඒ ධ්‍යාන සියල්ලම ඒ අභිඥා සියල්ලම ඒ මොහොතෙම නැති වෙලා ඊටපස්සේ අර ආපහු යන්නුනේ පයි. එහෙම කතාව මේ ත්‍රිපිටකේ ආදි ඊයේ පයි. ඔක තමයි චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති. දැන් ප්‍රඥා විමුක්තිය තිබුණ නම් ඔහොම දකි. හැබැයි ditthේ ditthමත්ත බෞද්ධ සුතේව සුතමත්ත බෞද්ධ මුතේව ඇහැතියෙන දකි. නාගේ නාසය දිවකය තියෙන මුත හිත තියෙන විඤ්ඤාණ. හැබැයි ඒවා දකින්න හැබැයි ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ. ඒ නිසා භවිෂ මේ භවිෂද කියන වචනේ මම ගන්නවා යද
නේද අපි ස්වාමීන් වහන්සේ අනාර්ය භාවනාවලින් උගන්වන්නේ මේ දිරලා යන පටවිය ආපෝ තේජෝ වායෝ උපාදාන
මේ අනාර්ය භාවනා දැනගන්න ඕන. නැත්නම් මේ දැන් යම් කිසි කෙනෙක් අද භාවනා මධ්‍යස්ථානයක කොහේරි භාවනා කරනවා හරි භාවනා කරනවා හරි දැනගෙන මේ අනාර්ය භාවනායි ආර්ය භාවනායි චේතෝ මුක්තිය ප්‍රඥා මුක්තිය අතර වෙනස නොදැන කරනවා නම් ඒ බුද්ධලයා කොහේ යනවද කියලා මග නොදැන යන බුද්ධලයා. ඒ බුද්ධලයා මග හරියට තේරුම් නොගෙන යන බුද්ධලයා. ඔය කියාගෙන මිනිස්සු ඊට වඩා භයානක. කියාගෙන මිනිස්සු හරියට මේක අනුමාන ඥාණයෙන් කියා දුන්නොත් ප්‍රත්‍යක්ෂ ඥානයක් නැතුව වැරදි. ඒක නිසා ඔය භාවනා මධ්‍යස්ථානවල මේ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයකින් නෙමෙයි. ප්‍රඥා විමුක්තිය ලබලම කියන්නේ. විද්‍යා විමුක්තියට පත් වෙනාම කියන්නේ. එහෙම නොකිය තාවකාලිකව චේතෝ විමුක්තිය ලබන්න පුළුවන්. ඒ චේතෝ විමුක්තිය සුවයක් තියෙන බවක් ගන්න. තියෙනවා. හැබැයි ඒක අනුමාන ඥානයක්. ඒක නිවනට උපකාර වෙන දෙයක් නෙමෙයි. ඒ මාර්ගය යම් කිසි කෙනෙක් ආර දැනගෙන ඒ මාර්ගයේ ඒට අවකාශ දුසුවේ ලබන්න ගියොත් අතරමං වීම නියත.
සොන්නත් පොඩි පැහැදිලි කිරීමක් කරගන්න. අරහතුන් වහන්සේලා සංඥා වේදේත නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා කියනවා. ඒක අසංචිතාවය අතර වෙනස.
දැන් මෙතන තියෙන්නේ ලැබ මේ ප්‍රඥායි මම කියන්නේ ඕන මේක තියෙන්නේ මහා චූල වේදාල චූල වේදාල සූත්‍රයේ තියෙන්නේ මධ්‍යම නිකායේ උපරිපන්නාසකේ අර විශාක ධම්මදින්න කියන මේ දෙන්න අපිට සම්මාදිකු තමයි මේ පිළිබඳව ඔය සංඥා වේදිත නිරෝධ සමාපත්තිය ගැන කියන තවත් ගැටන් වල තියෙනවා. නමුත් මේක පැහැදිලිව තියෙන්නේ ඔය කියන ධම්මදින්න විචාක දෙන්න අතර ඇති වූ කර්ම පැහැදිලි කිරීමකදී තමයි තියෙන්නේ. මෙතෙන්දි තියෙන්නේ මේ මාර්ගී වචන සංඥා වේදිත නිරෝධ සමාපatti. දැන් මෙතන කිසිසේත්ම සංඥා නිරෝධයක් නෙමෙයි තියෙන්නේ. මොකද්ද නිරෝධ? වේදිත. අර සංඥාව නිසා ලැබෙන නම් දැන් කියවන ඇහෙන් දැක්ක සංඥාව නිසා වේදනාවක් වේගයක් උපදින. එතකොට අර නිරෝධ කරන්න ඕනේ මොකද්ද? අර වේගය, අර ආවේගය. අර චිත්තාවේගය. අර කායකාන් පස්සනාවෙන් වේදනාන් පස්සනාවෙන් චිත්තාන් පස්සනාවෙන් ධම්මාන් පස්සනාවෙන් මොකින්ද මේ වේදිත නිරෝධය ලබන්නේ? ඔන්නේ වේගය වේදනාව ආමේගයයි නිරෝධ කරා. ඒ නිසා සංඥාව නිරෝධ කළ යුත්තේ නැ කරන්න බෑ. එන ඈ කන කරන්න ඕනේ කන පීඩ කරන්න. ඒ නිසා මේක අරහතුන්වහන්සේ ඈකනනාසය දිවකය මන අයම පාලිච්චි කරන. හැබැයි සියයටවත් මේ ඇහෙන් දකින රූප සංඥාවට ඇදෙන්නේ නෑ, ගැටෙන්නේ නෑ, මුලා වෙන්නේ නෑ, උපේක්ඛා වෙන්නේ නෑ. බලනවා ඒ අනුව සංඥා වේදිත නිරෝධියට පත්වෙනවා. ඒ වගේමයි ඈකනනාසය දිවකය මන අයම අර වේදනාවන් උපද්දවන තැන, වේගයක් උපද්දවන තැන, ආවේගයක් චිත්තාවේගයක් වේදනාවක් උපද්දවන තැන. ඒ ඇහැකනනාසය දිවකයමන සංවර නිසා අර මුත්‍ති විමුක්ති පරිමුක්ති කියන තත්වයට පත් වූ නිසා අර වේගයක් වේදනාවක් උපද්දවන්නේ නැහැ. ඒ වේගය වේදනාව උපද්දවන්නේ නැත්තේ ඒකේ තියෙන ආස්වාදයට වඩා ආදීනව භයානක බව දැක හේතු ඇති වෙනවා. ඒ අනුව ඒ වේගය තියෙනවා, වේගය දකින්නවා, වේගය දැනගන්නවා. හරියටම මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි දෙකේ හොඳට දෙපැත්ත තේරුම් ගත්තා. ඒක කියලා කියනවා. දැන් අර සරාගං චිත්තං ආපජානාති අර සමෝහං චිත්තං ආපජානාති ඒ වගේම විරාග විතරාගං චිත්තං ආ විත ද්වේෂං චිත්තං ආ විත මෝහං චිත්තං ආපජානාති ඒ තුන ඔය දෙපැත්තම දකින්න. ඒ නිසා මේක තියෙන ආදීන ආංශත් ආස්වාදයක් ලැබීම ඒ ලැබීමේ තියෙන ආදීන නියම වශයෙන් නියත වශයෙන් දැක්කට පස්සේ තවත් මේ අටාභූත ඥාන දර්ශනයේ දැකට පස්සේ ලැබුණාට පස්සේ තවත් මේක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න යන හැබැයි දකින්න හැදෙන්නේ දකින්න කන දෙන්නේ ආ මොකක්ද නැත්තේ? වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් උපද්දවගන්නේ නැහැ. ඒකයි අරහත්භාවය. ඒකයි නම් බැලීමක් කියන්නේ. එන මොකක් කරන්නේ? දැන් ඒක තමයි මතන්නේ. දැන් මේ මාතේ ඇහුවේ දිවෙන් රසක් බලන. දැන් මේකට මම හොඳ උදාහරණයක්. දැන් ඔය මාතේට බලුවයි දැන් මෙතෙන්ට යම් කෑම අපිටම කොහොමදම රස කේක් කෑලා. මේ කේක් කෑල්ල ඔය මාතේට පිළිගන්න නිසා කේක් කෑල්ල කෑම නෙමෙයි ප්‍රශ්න. ප්‍රශ්නේ තියෙන්නේ කේක් කෑල්ලේ කටක් කෑව ගමන් මේක මනින්න පටන් ගන්නවා. මොකක් පිළිබඳවද? චේතනා කියන්නේ උතන, සංකාර කියන්නේ උතන. දැන් මනින්නේ ඔය මාත්‍යා මීටින් සෙලයි ගියේ පෙරේද කලුදා ගියා වුද්ද මේ උපන්දා වුණා අද වෙනකන් කෑම කේක් කෑල්ලේ එක මේක මනින්න. හරි? මේ මැනලා බැරි වෙලාවත් මේ කේක් කෑල්ල අර මෙතෙක් කල් කාපු කේක් කෑලි වලට වඩා රසන්නම් කියන්නම් හොඳයි නා. එතෙන්දි මේ පිළිබඳව ඔය මහත්යාගේ හිතේ මේ මැනීම නිසා ඇති වෙනවා මගේ ළමයින්ට දෙන්නේ හෙටට කන්නේ කොහෙන්ද ගත්තේ කියලා අහන්නේ මොනවැන්ද හදලා තියෙන්නේ කියලා අහන්නේ අනික් අයට දීලා බලන්නේ තමගේ ප්‍රියයන් ගෙදරට තමන්ට හිතක් ගන්න මේකේ කියලා ගන්න. ඔන්නෝ තමයි චේතනා සංග්‍රහ. ඔන්න ඕව තමයි අර ඇලීම ගැටීම පුළා. ඔය ඇලීම ඇති වෙන්නේ ප්‍රිය අප්‍රියන ඔගන්පත්. ඒකයි වරද. දැන් අරහතුන් වහන්සේ වේදනාවක් වේදෙන්ටයි කියන්නේ ඔන්නෝ එක කරන්නේ නැහැ. ඕක කරන්න ඔය ඇලීමයි ගැටීමෙනුයි මිදෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඔය පිළිබඳව පූර්ණ උපේක්ඛා සිත සංකාර උපේක්ඛා ඥානෙන් සහිත වූ උපේක්ඛා සිත පවත්වාගෙන යන්නට පුරුද්දක් උගුම්මා සංවරය ශික්ෂණය ඇති වෙනවා. එතකොට අරහතුන් වහන්සේ ඇහෙන් බලන දකින්න කණෙන් අහන ඇහෙන හැබැයි ඒවට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ හේතුව මොකද අර වේදනාවක් වේගයක් ආවේගයක් චිත්තාවේගයක් ලබන්නේ නැති නිසා උපේක්ෂාසිතක් පවත්වන නිසා එතෙන්ට ඇලෙන්නේ ඒකයි සංඥා වේදිත නිරෝධ දැන් මෙතන මේ නිරෝධ කරන්නේ වේදෙන් නැතු සංඥා නෙමෙයි හැබැයි සංඥා වේගයේ උපදිතේ වයින් සංඥා එකක් තියෙනවා සංඥාව නිසා වේගයක් උපදිනවා ඒ උපදින වේගයේ අර ගැටෙන්නේ නැහැ ඇලෙන්නේ නැහැ මොනවාද ඇයිද ඒකයි මේකේ අභිසංකාර කියන්නේ ඊටවඩා නියත වශයෙන්ම පල විපාක දෙන තත්වයේ තමන් උපාදානය කරගත්ත ගමන් සංකාරයක් අභිසංකාරයි. අභිසංකාර තුනක් තියෙනවා. පුඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර, අනිඤ්ඤ අභිසංකාර. දැන් මේ තුන මේක හොඳට තේරුම් ගත යුතුයි බෞද්ධයන් ඇතුළේ සංකාර වලට වඩා භයානක මොකද්ද? අභිසංකාර. මේ මාතෘක ප්‍රශ්නේ එකයි. දැන් මේක හරියටම විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන හැම කෙනෙක්. දැන් අපි පින්කමක් කරනවා. පින්කම කරලා මේ කරගත්ත පින්කම නිසා තමන්ට මේ පින්කම කරගත්ත මොහොතින් මතුවට ඉදිරියට යම් දෙයක් තමන් ඉල්ලුවත් ප්‍රාර්ථනා කළොත් යද්දොත් අපි හිතුවත් දෙව් මිනිස් සැප ගැලවර මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්න නන්දා විසාකා මල්ලිකා සුනන්දා සුමනාමින් මේ භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් ලබන්න අපි ප්‍රාර්ථනා කරොත් යද්දොත් ඉල්ලුවොත් කිව්වොත් මොකද වෙන්නේ අර පින්කම පුණ්‍යානුසංකාරයක් නෑ කාට වෙන්නේ තමන්ට මොකද වෙන්නේ සසර දික් වෙන කොහොමද කොහොමද මේක රාගයයි මෝහයයි මේක මොකද්ද රාගයයි මෝහයයි නිසා මේකේ මේ පින්කමේ ඇත්ත ඇති හැටියට මේක පින්කම හරියට කරගත්තා හැබැයි කරගෙන ඉඳි පස්සේ ඒ පින්කමෙන් තමන් සංසාරේ දික් කරගත්තා හැබැයි හොඳින් ඒ හොඳින් දික් කරගත්ත සංසාරේ නිසා තමන් අතරතන් උබහ නොදැනීම තමයි පුණ්‍යාභි සංසාරේ එතකොට පින්කමක් කරලා පුණ්‍ය ධර්මයක් කුසල ධර්මයක් බවට පත් කරගත්තා. චාගෝ පටිනිසද්දෝ මුත්‍යනාල. ඒක කර නොගත්තොත් ඒක පුණ්‍යාභිසංකාරයක් කරගන්න. ඒක නිසා දැන් ඔය සියලුම බුද්ධාගම් කාර්යෝ අද රැවටිලා පින්කම් කරන්නේ පින්කම් කිරීමේ එකයි කින්නේ නැහැ බුදුහාම. ඔය කවුරු ගොයේ කොහොම කිව්වත් බුදුහාමුදුරුවෝ කියලා නැහැ පින්කම් කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ පින්කම් කරන්න කියලා. මේක නන්දාවනි පින්කම් කළ යුතු කියලා නන්දා සුමන්ත ඒ වගේම සුමනා සූත්‍රයේ කියනවා සුමනාවනි පින්කම් කළ යුතු. දෙකේම තියෙනවා. පැහැදිලිව තවුගත් තැන්වල බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හැබැයි පුණ්‍ය භාග පහින් නැති. පින්කමක් කරලා අපි ඒ පින්කම උපාදානය කරගත්තොත් පුණ්‍යාභි සංකාරය බවට පත් වෙනවා. ඒක අඥානකම නොදන්නාකම ඒක සතර දික් වෙන බව දන්නා ඒක මේ පංචස්කන්ධයේ පිළිබඳව තියෙන වැරදි දැකීම උපාදානය නිසා දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් මතු බුදුවන බෝසත්ත්වයට පත් වෙලා මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්නට කල්පනා කරනවා නම් ඒක පුණ්‍යාන්ත ඒකෙන් නිවන සහ මුලින්ම උද්ගලයේදී මේ අවස්ථාව නැති වෙනවා මේ ලැබුණු මනුෂ්‍යත්ව ප්‍රතිලාභයේ මේ තියෙන උතුම් අවස්ථාව ඒ උද්ගලයා විසින් නැති කරනවා නැති කළා මේක කරන්නේ මොකවුද මේ ආවා විශේෂයෙන්ම බුද්ධාගම තමයි බෞද්ධයන්ට හෙනුම ඒ නිසා පුණ්‍යාභි සංකාර කරන්නයි බුද්ධාගම හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම එකක් කියනවා ගාමරෝගේ පින්කම් කළේ තුමේ කුසලයක් උපදවනවා. ඒක කුසලයක් බවට පත් කරගන්න සියලුම අවශ්‍ය දේවල් මාර්ගයේ පැහැදිලිව මුහාමුදු දේශනා කරලා තියෙනවා. චාගෝ කටිනිසබ්බෝ මුක්ති අනා මේක බෞද්ධයෝ දැනගන්න. නමුත් ඔය මධ්‍ය කාලීන මහායාන බුද්ධාගම ආවට පස්සේ මේ මන්ත්‍රී බෝසතාණන් කියලා ඉන්දියාවේ හිටිය පුද්ගලයෙක් මහා සාංගනිකායේ එවනන මහායානනිකායේ හිටිය බෝසත් පෙරමුණු පුද්ගලයෙක් බෝසත් පාරමිතා සූත්‍ර 21යි. ඔය දස පාරමිතා, සමතස පාරමිතා, සමති පාරමිතා, පරමර්ථ පාරමිතා ඔක්කොම ඒ පොත්වලදී බුදුහාමුදුරන්ගේ දේශනාවක කොහෙවත් නැහැ. ඊට පස්සේ මිනිස්සු නිවන අත්හැර ගාලා රාගයයි මෝහයයි නිසා මතු උපදීන බුදුන් දැක නිවන් දකින්නට දෙවි මිනිස්සුක කෙලවර නිවන් දකින්නට තව ටිකක් හොඳට ගාලා දීලා නන්දා සුනන්දා විමලා වංශාකාමි භෝග සම්පත් වූ සම්පත් දැක මල් පූජ කරන්නේත් ඒක භාවනා කරන්නේත් ඒක දන් දෙන්නේ ඒකට සියලුම පින්කම් කරන්නේ සිල් ගන්නේ ඒකට මොකට අපායෙන් බේරෙන්න ඔය කියන දෙවි මිනිස්සුක භෝග සම්පත් වූ සම්පත් ලබන්න ඒ තමයි අද මුළු බෞද්ධයෝ සියලුම දෙනාට අද මෙහෙ උගන්න නිවන් දකින්න උදාහරණයක් ගන්න තියෙනවා. නමුත් ඒක වහලා කන පිට ගහලා මේක අපි පිනක් කරපු හැම අවස්ථාවකම ජාතෝ පටිච්චසම්පෝ මුක්ති අනාලෝකින හතර තේරුම් ගත්ත මුක්ති මුදී නිදහස. ඒ කරපු විනා අපි දීල පවර්ණ අනුමෝදන් කළ කුසලයක් වත් මේ අයින් කරන්න මොනවා දෙන්නේ මොනවා අපේ හිතේ තියෙන කැලේ අයින් කරන්න අපි ඒකට උපාදානය කරගෙන මේ දිනට ඔය කියන දේවල් සැප සම්පත් කියනවා අපි අත්කර පංචස්කන්ධේ උපාදානය කරගන්නේ නැහැ. ඉතින් ඒක ඒක තේරුම් නොගැනීම තමයි අදුක් ගැට මේ නිවන වැහිලා තියෙන්නේ. එනිසා අද නිවන් දකින්න අවශ්‍ය ඔක්කොම කියනවා. හැබැයි මේ ආගමී කියන වැරදි දේ නිසා කණපිට ගැනීම නිසා ඔක්කොම මිනිතු තව තව පින් අරගෙන සින්දුවක් තියෙන්නේ නිවන් දකින්නට පින්වත් වෙන්නේ නැති ඒකයි තමයි මේ පින් වැඩි වෙලා පින කුසලයක් කරගන්න නොදන්නා මේවා කාට දැන් ප්‍රතිජියේ කියන්නේ කාලය ඇවිල්ලා තියෙනවා. මේවා පැහැදිලි කරන්න දෙන්න ඕන. ඔය කියන සියලුම දේ මහා විශාල පාප ගන්න ආනන්තරිය පාප ගන්න මොකද සංඝෝ බින්න වේද සංඝ වේදේ වෙනව ගන්න මේ සංඝ වේදේ කියන්නේ ආමතුරු සංඝ කියන්නේ ආමතුරු මේ සංඝෝ සංඝම ආමතුරු නෙමෙයි මොකද සම්බන්ධතාවයේ ගහලා ගන්න ධර්ම එනිසා ධර්මයේ විකුප්ති කිරීම සංඝ වේදය නිවන තමන්ගේ නිවන වැහෙන බව නොදැනයි ඔය සංඝ වේදය කරගන්නේ ඔය කියන ඔය රේඩියෝ වල චැනල් වල ඔය දේශනා කරන බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා කීප දෙනෙක් යම්නම් යහපත් පිළිසිදු චේතනාවක් ඇති ඔය ධර්ම අවබෝධයෙන් කරන අය ඉන්නවා. නමුත් වැඩි දෙනෙක් මේ සංඝ වේදය කරගෙන තමන් සතර අපායට වෙන බව ආනන්තරී පාප කර්මයක් කරගන්නා බව නොදැනමයි මේ කරන්නේ. නැන්නේ විසංකාර පුර සාල අස්ත උණු කෙලෙ අත්කදී ඒව කර්ම සංකාර අරක විසංකාර අරක ධම්ම විසංකාර
දැන් ස්වාමීන් වහන්සේ ගිහියන් වස්සේ අපි එදිටෙදා ගේදර වැඩ කරන කොට දැක්කා ස්නානෙදි කටයුතු කරන කොට අපිට අනාගත සැලසුමක් අනුව කටයුතු කරන්න වෙනවා. එහෙම කරද්දී අපි සම්පජානකාරී හොස්තිව කොහොමද කරන්න හැටි ඔබ
මතකයි. දැන් ඇත්ත වශයෙන්ම සැලසුමක් තිබීම වරදක් නැහැ. බුදුහාමුදුරු වුණත් ධර්මයේ දේශනා කරන අය වුණත් මම හිත මෙහෙම ධර්මයේ දේශනා කරනවා දවල් දාහන්ට මෙහෙම වඩනවා මෙහෙම මේක කියනවා. හැබැයි ඒ මොහොතේ දැන් වර්තමාන මොහොතක් හිතේ එනවනේ. වර්තමාන ඔය සැලසුම කළාට ඒ වර්තමාන මොහොත ඒ අරමුණ පිනවනේ. ඒ අරමුණ ඒ සැලසුම කරාට හරියන්නේ නැහැ. දැන් වර්තමාන මොහොතේ හිතට ආපු අරමුණ පිළිබඳව අපි වහාම සම්ප්‍රඥාකාරී වෙති වෙනවා. ඒ මොහොතේ දැන් මේක තියන්නේ සම්පජානකාරී වූ සම්පජානකාරී වූ වචන දෙක සම්ප්‍රජානනය වීම නකාරී මේක අපි මේ ක්‍රියාවේ නවත්තන්නේ නවත්තන්න කියන්නේ නැහැ. අලෝකිතේ විලෝකිතේ මෙහෙම යනකොට එනකොට අනකොට මොනකොට නානකොට වැසිකිලි යනකොට ඇසිකිලි යනකොට හිතනකොට මේ නිදා ගන්නකොට ඇවිදිනකොට මේ ආක්මන් කරනකොට හැම වෙලෙම අපේ හිතට ඇට ගන්නා වේද දියට රැකමන්න අරමුණ කරමු. ඒ කොයිතරම් සැලසුම් කරා ඒ අරමුණ වර්තමාන මොහොතේ අපිට එනවා. එතකොට ඒ සැලසුම් කිරීම එක වර්තමාන මොහොතට අරමුණ දෙපැත්තකට මිදලා කල යුතුද නොකල යුතුද කියන එක තේරුම් ගැනීම තමයි. අර මොන තරම් සැලසුම් කරා වර්තමාන මොහොතේ හිතට එන අරමුණ හරියට සම්පජානකාරී හොත් නැත්නම් සම්පජඤ්ඤ වබ්බෙන් කටයුතු කළේ නැත්නම් ආනපාන වබ්බෙන් ක්‍රියා කළේ නැත්නම් අපිට වැරදි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේක පුරුදු වුණාට පස්සේ අපිට ආයෙ පුරුදු වෙන්න දෙයක් නැහැ. මේක පුරුදු වුණාම බලු බොහොම සරලයි. බොහොමලේ බොහොම යා ඒකෙන් කියන නිවීම නිසා ඒකට දිගට මේක පුරුදුදක්. දැන් අපි පුරුදු වෙලා තියෙන වැරදි විදියට දැන් පුරුදු වෙලා තියෙන්නේ ආමිෂ සුවයක් ආමිෂ සුවයක් ලබන්නේ. එතකොට නිරාමිෂ සුවය ලැබෙන නිරාමිෂ සුවය ලැබුණාම ඒක තියෙන සුවය දැක්කාම ඒකට ආයෙකින් කවුරක්වත් මිදෙන්න ඒකමයි.
කලින් කියෝ පැහැදිලි කිරීමට අදාළ සමිනාන්ත දැන් එතකොට අපිට මේ අපි දැන් වර්තමානයේ දාණය කියලා හඳුන්වනකොට එතන ඒ ණය කියන වචනේ මායාර ණය
දෙපැත්තක් ඔය හැම වචනයකම දෙපැත්තක් තුන් පැත්තක් තියෙනවා. දාණය කියන්නේ මේ අපි ණය වෙන දෙයක් නම් තුන් විට පාදාගෙන නොදුන්නොත් අපි සංසාරෙ දික් වෙනවා නම් ඒක ණය. ඒ වගේම තුන් විට පාදාගෙන දුන්නොත් ණය විදි නිදාස දෙපැත්ත තියෙන හැම බුද්ධ වචනයකම බුද්ධ භාෂිතයකම ද්වතාවයක් දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්තම අපි යෝනිසෝ මනසිකාරේ කල්පනා කරන මේ දානයක් දෙන වෙලාවට අපි සංසාරෙ දික් කර ගන්න පුළුවන් කිටි කර ගන්න පුළුවන් ණයම් මිදෙන්න පුළුවන් අලුතෙන් ණය වෙන්නත් පුළුවන්. අලුතෙන් ණය වෙන්නේ නොදන්නා. දැන් අපි මේ දානෙ දීලා අලුතෙන් දෙවු මිනිස් අප එහෙම නැත්නම් අර භෝග සම්පත් සුනන්දා මල්ලිකාචාකාමෙන් භෝග සම්පත් රූප සම්පත් වැදුවත් මල් පූජා කළා හරි සිල් අරගෙන හරි දානයක් දීලා අපි ණයක් වෙනවා. ඒක ණය මේ අපිට තේරුනේ නැතුවට අපි ණය වෙනවා. ණය වෙන්නේ කොහොමද? සංසාරෙ දික් වෙනවා නම් ඒක ණය. ණය ගන්න දිනුකට බැඳීම සම්බන්ධතාවය මේ දරුවගේ ප්‍රශ්නකට
දැන්
සම්පූර්ණ වැරදි දෙයක් ඔය මහත්තයා ගාව තියෙන. දැන් ඕවා ඔක්කොම අත්තර දාලා කටපාඩම් කිරීමක් අත්තර දාලා ඔය මහත්තයාගේ මේ වර්තමාන මොහොතේ එක්ක හැඩ ගන්න ආසයට දියටකට මොනවාරි කාරණාවක් එනවනේ. දෙන්න දෙකක් ඉන්නේ එකයි. ඔය ආරමුණ
ඒක මේ වර්තමාන මොහොතේ කුල් වෙන ආකාරයේ වර්තමාන මොහොතේ ඉන්න අපවන්ති කියන
ආකාරය. හරි හරි. ඒක මේ වර්තමාන මොහොත කියන එක මේ මොහොතින් ඉඳන් මැරෙනකම් වර්තමාන මොහොතක් තියෙනවද?
තියෙනවා.
හරි. ඒ වර්තමාන මොහොත හැම වර්තමාන මොහොතක්ම යහපත් දේ කළ යුතුද කරනව නම් නොකළ යුතුද නොකරනව නම් නිවන නෙමෙයිද?
එතකොට අපි මේ මනෝ විචාරයෙන් දැරුව
ඒ සිතුවිලි ඒව තමයි අර මම කියපු අර සංගණිකාරාම දුවතුලා කම්මතා ඔක්කොම තියෙන ඔය ඔය සිතුවිලි වල
නෑ
බාධාවක් වෙන ඒවා තමයි අපි අයින් කරන්නේ.
බාධාවක්
වෙන සියලුම දේ අත්හරින්න ඕනේ. උපකාර වෙන සියලුම දේ බාධා කරන්න ඕනේ. සංකාර කියන එක තේරුම් ගන්න ඕනේ. සංකාරෙන්නේ තමන්ගේ චේතනාව. තේරුණා? තමන්ගේ හිතයි තමන්ට ඔය වැරදි පාර පෙන්වන්නේ ඒකයි සංකාර. මතක් කරගන්න එකක් නෙමෙයි මම මේ කියන්නේ. මම කියන්නේ වර්තමාන මොහොතට හිත පවත්වාගෙන වර්තමාන මොහොතේ ළමයාට දැක්ක ඇහෙන් දැක්ක රූපේ. ඒකට ඇලෙනවා නම් ඒක අල්ල ගන්නවා නම් ඒකට අතරේ කරනවා නම් ඒකට බැඳිනවා නම් ඒක උපාදානය කර ගන්නවා නම් වැරදි ඒකෙන් මිදී නිදහස් වෙනවා නම් හරි. ඒක පිළිපදිනවා නම් ඒක පිළිපදගෙන යන්න වර්තමාන මොහොත ඊට පස්සේ අද මේ මොහොතේ ඉඳන් මැරෙනකම්ම වර්තමාන මොහොතේ ඉතර. හරි. එහෙම කරන්න පුළුවන් නම් ඒක ධම්මානුගම්පණ වඩා එහෙම කරන්න බැරි නම් ඒක කර්ම. හරි. කිව්වේ මුක්ති විමුක්ති පරිමුක්ති සුද්ධි විසුද්ධි පරිසුද්ධි ඥානතෝ පජානතෝ පරිඥානතෝ සම්පජානකාරී භෝති පරික්ඛය පරික්ඛය වෙන්න මොනේ අගට මුක්ති විමුක්ති පරිමුක්ති මුක්ති කියන්නේ මිදී නිදහස් වීම. හරිද? මිදී නිදහස් වීම චේතෝමුක්තියටත් අදාළයි. හරිද? විමුක්ති කියන්නේ වෙන්කර කරන දැකලා අර දැන් වර්තමාන මොහොතේ අපගේ හිතේට එන වැරදි අදහස් වෙන් කරන්න ඕනේ. හරි අදහස් භාවිත කරන්න ඕනේ ඒක විමුක්ති මාර්ගය. ඒ වගේම මේ අපේ හිතට විමුක්තට එන සියලුම කෙලෙස් පරිගියන්නේ පූර්ණ වශයෙන් නැවත නූපදින වශයෙන්. හරිද? ඔක්කොම ඒ වැරදි දේ සම්පූර්ණයෙන්ම නොඇලී නොගැටී මුලා නොවි අපි වෙන් කරලා දැන් වර්තමාන මොහොත පාත්වගෙන යනවා ඒක පරිදි. එතකොට මේ මුක්ති කියන වචනේ තුනේම තියෙනවා. මුක්ති කියන වචනේ නැවත ක්‍රම කීපයකට ආයු විග්‍රහ කළා කියලා. දැන් අනිත්‍ය අනුපස්සනා කරලා නිච්ච සංඥාව ප්‍රහාණය කිරීම. දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව ප්‍රහාණය කිරීම. අනත්ත අනුපස්සනා කරලා අර්ථ සංඥාව ප්‍රහාණය කිරීම. ඔන්න එනවා නිබ්බිදා අනුපස්සනා කරලා අභිනන්දනීය ප්‍රහාණය. අන්න විමුක්ති. නිබ්බිදා අනුපස්සනා කරලා අභිනන්දනීය ප්‍රහාණය කරනකොට විමුක්තියටපත් වෙනවා. ඊට පස්සේ විරාග අනුපස්සනා කරලා රාගය පිටෙන් අයින් කිරීමේදී අන්න විමුක්ති කියන ධර්මයට පත් වෙනවා. අන්න රෝධ අනුපස්සනා කරලා නිරෝධ අනුපස්සනා කරලා සමුදයෙන් ඉවත් වීම අන්න දැන් විමුක්තිය පූර්ණ වුණා. ඊට පස්සේ සංසග්ගයෙන් පටිසංසග්ගයෙන් වෙනස්ලා පටිනිස්සග්ග කරලා අර ගොස්සග්ග පරිණාමයේ තත්වයෙන් සම්මුපදී පටිනිස්සග්ග තත්වයෙන් පරිමුක්තිය. ඊට පස්සේ කියලා තියෙනවා දැන් මෙතන නිබ්බිදා නිබ්බින්දං විරජ්ජති විරජ්ජං විමුච්ඡති විමුක්ති ඥාන රසණං හෝති කීනා ජාති උචිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාකරං ඉතත්තාති පජාන ඔන්න අරහත් ත්වයටපත් වෙනවා. එතකොට ඔය වචනේ ටිකෙන් තමා මේ මාර්ගදී භාගාවේ බුද්ධ දේශනාවේ ඔය කියන මුක්ති විමුක්ති පරිමුක්ති විග්‍රහ කරලා තියෙන තව උගත්තන්කට. නමුත් මේ විසුද්ධි මාර්ගයේ ලිව්වට පස්සේ මුක්ති වෙනුවට සුද්ධි ගන්නවා. සුද්ධි විසුද්ධි පරිසුද්ධි. බෑ ඒකයි. ආශය අනුසය ඥානය තම අවසාන වශයෙන් ආශාවක් කියන ඥානය තම නිවන. කය කරන්නේ පරික්ෂය කරන්නේ නැතුව. දැන් ආශය අනුසය දෙකම දැනගන්න. නැතුව හරියන්නේ නැහැ. එකක් දැනගෙන හරියන්නේ. ඒ කියන්නේ ආශය අනුසය ඥානය අත්‍යවශ්‍යයි. අනුසය තම වර්තමාන මොහොතේ උපදී. අනුසය තමයි වර්තමාන මොහොතේ අපි අර සම්පජානකාරී යොහොත් වුණ මොකද වුණාද උපදී නැත්තේ අනුසය. අනුසය වර්තමාන මොහොතේ එක දිගටම දවස් 7ක් අපි අනුසය ඉවත් කරනවනะ අර විමුක්ති මාර්ගයේ ඉන්නවන අර පරික්ඛයා කියනවත් වේද වෙලා රාගක්කේ ද්වේෂක්කේ මොහක්කේ ආසවක්කේ ඥානේ කම්මක්කේ වෙලා මේ සියලුම ආශේ කැපේ. බැමි තුන කැපේ. බැමි තුන කපන්න තමයි මේ අනුසය දවස් 7ක් එක දිගට මේ විඥාන ආහාර නොදී අපි අනුසය අනුසයෙන් උපදවා ගන්න නැතුව ඉන්න. හැබැයි දැන් අනුසය උපදින්නේ නැතිකොටම හැම මිනිහෙකුටම නිරාමිෂ සුවය ඒ මොහොතේ ලැබෙනවා. ඒක නිවන් සුවය. එන්නා දැන් අනුසය තවසක් නෙමෙයි පෑ. අනුසය උපදින්නේ නැත්නම් ඒ බුද්ධලයන් වහන්සේ යාතුතුක වෙන්නේ ලැබෙනවා. ඒ සුවේ අත්විඳින්න පුළුවන්. ඒක නිසා ඒක අත්හරින්නේ ආයිද? මේක තේරුම් ගන්න. හැබැයි දැන් තේරුම් ගන්න තියෙනවා. දැන් තියෙන්නේ මේ ආශෝතුවේ. දැන් තියෙන්නේ ආනුසතුවේ. දැන් තියෙන්නේ උපාදානය කරගැනීමේ තුවර තියෙන සුවේ. හැබැයි ඒක වැරද්ද දකින්න. බයානකම තපිට ඒක නු දකින්න නම් අර සෝතාපන්න ඵලයට පත් වෙන දිත්තේව දිත්ත මත්තම් භවිෂ්‍යති වෙන්නේ. ගිහි කෙනෙකුට සෝතාපන්න මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය මාර්ග හතරම වඩන්න. ඵලයට පත් වෙන්න ගිහි කෙනෙක්. හැබැයි මෙහෙමයි, දැන් ගිහි කෙනෙක් සෝතාපන්න මාර්ගයේ ඉඳලා සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ උපදින්න පුළුවන් ස්ථාන තියෙන්නේ මේ පැවැත්ම තුළ, මේ තල 31 තුළ දෙතන කොළම්බෝල. එක්ක මනුෂ්‍ය ලෝකෙ, එක්ක අර කියපු දිව්‍ය ලෝකයේ තුන ජාතුන් මහරාවදී තුසිතේ යාම අනිකේ වැ අර නිම්මාන රතු පරිනිම්මිත වර්මතේ වැ අර සම්‍යක් දෘෂ්ටික දෙවියන් උපදී තුන් ජමිත. එතකොට ඒ දිව්‍ය ලෝකවල හෝ මනුෂ්‍ය ලෝකෙ විතරයි උපදින්න පුළුවන්කම තියෙන්නේ ජාත සෝතාපන්න. වෙන කොහේවත් බ්‍රහ්ම ලෝකෙක උපදින්න බෑ. ඉපදෙන්නේ නැත්තේ එතෙන්දී මඟ වඩා ගන්න, වර්ධනය කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, මේ දැක්ක දැක්ම අනුව ඒවා උපාදානය කරගන්න. එනිසා ඒ තැන්වල උපදින්නට උපදින්නට බෑ. උපදින්න අභාවය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දෙපැත්තකින් ප්‍රශ්න දෙකක් අහනවා. මහත්යගේ ප්‍රශ්න අහන්නේ මේ මහත්යගේ ප්‍රශ්න
අහනවා.
දැන් ස්වාමීන් වහන්සේ පටිකුල මනස්කාර පබ්බේ විස්තර කිව්වොත් බුදුහාමුදුරුවෝ ගාතකෙන් දැන් මාස් කොට ලොම් කොට එකේ හේතුඵල පරම්පරාවක් තියෙනවා. එකේ හේතුඵල පරම්පරාව කියන දුසඤ්ඤාව අර සත්ව ඝනඤ්ඤාව, සත්ව පුද්ගල ඝනඤ්ඤාව දෙකම දුන්නේ. දුන්නේ පුරා මේ පටිච්චෝල මනසිකාර පබ්බේ, ධාතු මනසිකාර පබ්බේ, නව ජීවිතික පබ්බයන් ඔක්කොම උපකාර වෙන්නේ දුසඤ්ඤාවයි ඝනඤ්ඤාවයි දෙකම දුන්නේ. දැන් ඔය නව ජීවිතිකේ දැන් මේ ජීවත් වෙන්නේ පුද්ගලයි. දැන් මේ දැන් මේ අර ආපු කොටස ආපු වායු කොටස වායු පඩු කොටස පඩු ඔක්කොම ඊළඟ දැන් මොකද කියන්නේ? එතකොට අනේ මේ උපල පරම්පරා ඉවරපා අර ගණන්ඥාව ඇතුලෙන් වාසිය දෙකම තේරුම් ගන්න පුළුවන්. අර මාත්‍ය ප්‍රාතිම කොට දැන් ගන්න හරි කියන්න ගැටලුව මිදෙන්න ගන්න. ඒක පද පරම අර්ථය. දැන් ඔය ගැඹුරු தத்துவයක් ඇති වෙනවා. දැන් ඕක එහෙම වෙනවා. දැන් ඇත්ත වශයෙන්ම
අර ජීව වශයෙන් අපි සතරකාරී ලෝක ඉඳලා අපි භාවනා කරන්නේ
දැන් ඒක දැන් මම කියන්නේ මෙහෙම සම්මත සම්ප්‍රදායික මෙහෙම අර්ථයක් තියෙනවා. ඒ අර්ථේනුත් යම් සමතයක්. දැන් හරියට මේක විස්කම්බන වශයෙන් තදංගම වශයෙන් සම්පෙටපත් වීම තමයි ওই ගෝයා මහත්තයා. ඒක වෙනම. හැබැයි සමුච්ඡේද වශයෙන් සම්පෙට සමුච්ඡේද වශයෙන් කෙලින්ම විතර දාන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කිව්වේ උපේ අනන්සුතේ සුදම්මේ. තේරුණාද? ඒකයි ওই මහත්තයා ගැටුම්. දැන් ওই මහත්තයා උපන් දවස් ඉඳන් හොඩියේ ඉඳන් අද වෙනකන් දැනගෙන හිටියේ ඔය ඒකට ඇබ්බැහිලා. ඔය ඒකට ඇඩික්ටඩ්. ඔය ඒක මුල් බැහැගෙන. ඔය වැරදිනේ හරි කියලා දැක්කා. ඔය දැක්ම දෘෂ්ටිය දැන් වෙනස් කරගත්තකම් ගන්නකම් මේක හරියන්නේ නැහැ. මේක තමන්ගේ දැක්මයි. ඔය කාගේවත් දැක්ම නෙමෙයි. කාගේ දැක්ම කාටද වෙනස් කරගන්න පුළුවන්? ඔය මහත්තයාගේ දැක්ම ඔය මහත්තයාද වෙනස් කරගන්න. නැත්නම් දැන් ඔය මහත්තයා හදන්නේ තාවකාලිකව අර ආමිෂසුවයත් අතරලා අර නමෝ තස් භගවතුන් කියලා ඒක ඒ වෙලාවට තාවකාලිකව අර නිදේ කැළමීම නැති කරා. ඒක නිවන නෙමෙයි. ඒක නිවන නෙමෙයි බව තේරුම් ගන්නකම් දෘෂ්ටිය වෙනස් කරගන්න බෑ. වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේකේ අර්ථ නොයෙක් නානා අර්ථ නානා ධර්ම නානා නිරුක් නානා පටිලම්. ඒක නිසා හැමදේම අහලා දැනගන්න. අනුසය කියන එක මේ ළමයා අදම නෑ ඈ. ඒක තමයි මේ අනුසය නම් මෙතන පැහැදිලි කරලා තියෙනවා. කොහෙන්ද මේ මිනිස්සුල බණහන් කියාලු කොහෙද? ආ ඒක තමයි වට. හරි කියේ. කොහොමද මේ ළමයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ? දැන් මේක මාගදී වචනය. හොඳද? මේක අද මෙහෙම හොඳට අහගන්න ඕනේ. නැත්නම් හරියන්නේ නැහැ. මේ අනුසය කියන ආශය කියන වචන දෙකම තියෙන්නේ දෙකේම තියෙන අක්ෂය. දැන් අපි මේක වැරදියට කියනවා ආශව කියලා. ඒක නෙමෙයි බුද්ධ දේශනාව තියෙන්නේ සය. අනුසය ආශය දෙන්න. ඒක මාගදී වචන දෙක. සය කියන්නේ සයන්න යයන්. දැන් යමක් යම් තැනක හිට වෙනවනම් රැස් වෙනවනම් ගොඩ ගැහෙනවනම් මාගදී භාෂාවේ එතෙන්ට කිව්වා සය. දැන් ජලාශය කියන්නේ මොකක්ද? ජලය එක් වෙලා රොක් වෙලා ගොඩ ගැහිලා තැන්පත් වෙන තැන ජලාශය. දැන් ඔය මහත්තයාගේ ඔය දරුවාගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ යම් නම් දේවල් ගොඩ ගැහෙන තැන් කීයක් විතර තියෙනවා? තුනයි. දැන් ඒ කියන තුන නෙමෙයි මේ. දැන් මෙතන මුත්‍ර එකවෙන්තර මුත්‍රාශය. කාම කෑම එකතු වෙන තැන ආමාශය. ඒ වගේම අග්න්‍යාශය, පිත්තාශය, ගර්භාශය. තේරුණා? ඔය මේ කරජකයේ එකතු වෙන දේවල්. ඊට පස්සේ තව කයක් තියෙනවා ඔය ශරීර කූඩුව තුළම. ඒක මොකද්ද? මනෝමය කය. මනෝමය කය තුළ තමයි මේ ආශය තැන්පත් වෙන්නේ. ඒ ආශය කාම ආශය, භව ආශය, දිත්‍ය ආශය, අවිජ්ජා ආශය කියලා කොටස් හතරකට බෙදෙනවා. හැබැයි මේ ආශය කියන්නේ අලුතෙන් අතුල් කරගන්න. දැන් අපි ආමාශයට දැන් කෑම ගන්නකොට අපි ඒකට කියන වචනේ මොකද්ද? අනු භව. අනු කියන්නේ අලුතේ අපි දැන් අතුලට ගන්නවා අනු භව. ඒ වගේ අලුතෙන් මේ කියන රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් ගති කිලුටවන ගති අලුතෙන් ඇතුළට ගන්නවට කියනවා අලුතෙන් ඇතුළට ගන්නවට කියනවා වර්තමාන මොහොත තුල අලුතෙන් ඇතුළට ගන්නවට කියනවා අනු. දැන් මේ අලුතෙන් ඇතුළට ගන්න කොයි මොහොතද? අර ඔය දඩුවට මම කිව්ව ඉස්සෙල්ල වර්තමාන මොහොත තුල. දැන් ඊයේ ගත්ත එක දැන් ඇති කරන්න පුළුවන්ද? දැන් ඒව ආසය තුල. දැන් වර්තමාන මේ මොහොත තුල රාගයෙන් ප්‍රියදේට ඇලීමකින් ඔය ඇකන්නාසය දිව කයමන කියන හැමයි ඔය ඇතුළට ගන්නෙ. ඔය දුර්වලයන්මයි ඇතුළට ගන්න වෙන කොහෙන්වත් නෙමෙයි. මේ අලුතෙන් ඇතුළට ගන්නවා නම් ඒකට කියනවා අනුසය. ඒ අතුලෙන් අලුතෙන් ඇලෙනවා නම් ගැටෙනවා නම් මුලා වෙනවා නම් අලුතෙන් ඇතුළට ගතිය හැටියට ගන්න. බව හැටියට ගන්න. රාග බව, ද්වේෂ බව. ඒක කිල තැන්පත් වෙන්නේ කොහේද? චිත්ත සංතානි මනෝමය කය. ඒක වෛද්‍ය විද්‍යාවට දෙන්නේ නැහැ. කපල බැලුවට දෙන්නේ නැහැ. හේතුව මොකද? මනෝමය කප කපල බලන්නේ බැහැ. ඒක තැන්පත් වෙන්නේ මනෝමය කය අර එච්චය. එයා ආසයි. එතකොට අලුතෙන් ඇතුළට ගත්තේ නැත්නම් එහෙම එකක් නැහැ. දවස් 7ක් යනකොට අර ඉස්සෙල්ල ගත්ත දේවල් මේක ගෙවිලා. ඒක දැන් මෙහෙම ගත්ත මොහොතේ ඉඳන්ම ගෙවිලා 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 ගිහින් ගෙවිලා. හැබැයි අලුතෙන් ගත්තකම ආයෙ අර ගත්තා. ගත්තල කොහොම ගෙවිලා යන ඕම මේක යා. ඒක නිසා අර බැම්ම ලකස්. එනිසා මේ දවස් 7ක් තුල එක දිගට ওই විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, බස ආහාර එහෙම නැත්නම් අනුසේ ඇතුළට ගත්තේ නැත්නම් හැබැයි වර්තමාන මොහොත තුල තමන්ගේ හැඩගන්නාගේ දියුවට ගායක මන්ට අරමුණ ඔය අනුසේ ඔය ඇලීම ගැටීම මුලාමයි මේ අනුසේ හැටියට අයින් කරන්න ඕනේ. අනුසේ නැති වුණාම, අනුසේ ගන්නේ නැති වුණාම, නොගන්න වුණාම, අනුස්පාද වුණාම, ඉපදුනේ නැති වුණාම ආශය කියන එක ඉවර යන කැපිල වෙනවා බෑ. එතකොට ආශාවක්කේ ඥානි, රාගක්කේ වෙනවා, ද්වේෂක්කේ වෙනවා, මෝහක්කේ වෙනවා, කම්මක්කේ වෙනවා, ආශාවක්කේ ඥානි ලැබෙනවා, ඉවන බැම්මි තුන කපල නිබ්බාන. බැම්මි තුන නගත් වෙලා තියෙන බැම්මි තුන කැපිල යනවා, ඒකයි නිබ්බාන. දැන් මේ නිබ්බාන කියන වචනේ මේ මිටි ඉස්සෙල් පාවිච්චි කරේ වැරදි වචනයක්. මොකද්ද නිර්වාණ කියන්නේ සංස්කෘත වචනයක්, නිවන කියන්නේ සිංහල වචනය. නමුත් විස්වාමුදුරංග වචනේ නිබ්බාන, නිබ්බිදා, නිබ්බාන, නිබ්බාන ගන්න බාන. මේ බාන් තුන බැම්මි තුන ඈඳුතු තුන අපි කපල නිදාස් වෙනවා. ඒක තමයි නිබ්බා. බාණෙන් නිදාස් වීම තමයි නිබ්බා. වෙන මොකක්ද? කවුද බාන් තුන හැදුවේ? හදාගන්න. වර්තමාන මොහොත තුල තමන් කර අර කියන සංගනිකාරාම දෝෂ, අර කියන කම්මාරාමත, නිද්දාරාමත, පස්සාරාමත, අර කියන ඔය ආයතන ඒ අයි එකක් හරි ක්‍රියාත්මක කළොත් අර අන්තේ ලබ වෙන අර බැඳු තුන ඇඳු තුන ලබ වෙන අර නිබ්බාන ගාමී මාර්ගේ නෑ. මිල මාර්ග පාර දීල සංසාර ගාමී මාර්ගේ දීල නිවන් පාපක ඒක තේරුම් ගන්න. උච්චාරණය වැරද්දක් තියෙන බව අද සම්මතාන්තරෝ පිළිගන්න. ඒකනි යම් කිසි කෙනෙක් මහාන කරනකොට අර ඔකාරෙනු අකාරෙනු දෙකම ඔය ඒක කියනවනේ නේද? නමයව 10 දෙකක් 18ක් කියනවනේ. කියනවද නේද? මහානුනේ නැති ඉඳ දන්නේ නැහැ. මහානුලා බලන්න. ඔය දැන් ඔය මහාන කරන සම්මත සම්පුදායික ආන්දුව ඉස්සෙල්ලා බුද්ධං කරණං ගච්ඡාමි කියන නමවල අර කියනවා. දෙවනුවත් තුනෙනවා. ඊට පස්සේ කියනවා අර ඔය කියන නියම ආකාරය. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. මේක දෙපාරක් කියනවා. ඇයි හේතුව? ඒගොල්ලෝ දන්නවා මේකේ මොකද හරි අඩුව වැරද්දක් තියෙනවා. ඉතින්ලා දැන් මේකේ තියෙන්නේ නියම බුද්ධ දේශනාව කියන්නේ නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං මරං ගච්ඡාමි සරණං බුද්ධං. ගච්ඡාමි සරණ ධම්මං ගච්ඡාමි සරණ සංඝං ක්‍රියාපද තුන. බුද්ධං ධම්මං සංඝං තුනම ක්‍රියාපද තුනක් මිසක ක්‍රියාකාරකම් තුනක් මිසක අර පන්සලේ ඉන්න ආමුදුව උත්තර කාලේ තියෙන පොට්ටික හෝ මේ තියෙන බුදු පිළිමේ හෝ නෙමෙයි. තමන්ගේ හිතේ ඇති කරගත යුතු අදිෂ්ඨාන ගති තුනක් පිළිබඳව මේ විකාර.
සරණං කියලා කියන්නේ?
සරණං කියන්නේ වචන දෙකක්. සර කියන්නේ සරි සර චර බව. නං කියන්නේ නවත්වන. දැන් මේක කන්ටිනියුන් ප්‍රොසෙස් එක නං. නවත්වමින් අපි ගච්ඡාමි ගමන් කරන නවත්වමින්. නවත්වීම සඳහා ඒකට උපකාර වන ආකාරයට ගමන් කරනවා. මොකටද? බුද්ධ බව තමයි. හේතුඵල ධර්මයේ අවබෝධ කරගන්න. සම්බන්ධතාවය ගා ඉඳලා අයින් කරන්න. සමුදය නිරෝධ කරන්න. එකයි සමුදය. ඉතින් මේක ටිකක් දැන් අර පිළිගත්ත දෙයට වඩා ටිකක් අමාරු. හැබැයි පරමාර්ථය. පරමාර්ථ සත්‍යය. අර මෙතෙක්කල් පිළිගත්තේ අපි මේ තිසරණ පිළිසරණ. අපි පිළිසරණක් පිළිගන්නේ. මේක පිළිසරණක් නෑ. තිසරණ ධර්ම යනවා කියන්නේ ඒක පිළිසරණ. උපකාරය. බාහිර පුද්ගලයෙකුගේ උපකාරයෙන් නිවන් දකින්න බෑ. ඒක නිසා මේක පිළිසරණක් නෙමෙයි මේක තියෙන්නේ සරණක්. සර බව නැති කිරීම. වෙන මොකක්ද? චර බව දැන් මේ හැම පුද්ගලයෙක්ම චර බව තියෙනවා. මොකද චර බව තුනක් තියෙනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර. ඔය තුනේ කොහේ චර කළා? හැසිරුණා නම් නිවන නැහැ. එනිසා නිවන නම් තියෙන්නේ චර නම්. චර නම්. එකෙනි විඥා චරණ කි චර බව නැවති. එතන දැන් නංගල්ල ඉවර. දැන් චරණ. එතන දෙන්නේ නවත්.
ආපස්සේ
බලලා පුළුවන් තාම. තාම මේ ඔක්කොම ඉවර කරලා නැහැ. ඒක තමයි මම කිව්වේ දැන් සෝතාපට්ටි ඵලයටපත් වුණ පුද්ගලයා තාම පුතක් දැනුම්ෙන් සම්පූර්ණයෙන් ඉවරනේ නැහැ. හැබැයි එයාගේ එක කොටසක් එක ගතියක් විතරයි නැතුනේ. මොකද මෙතෙක්කල් මේ පංචස්කන්ධයේ පිළිබඳව තියෙන දැක්ම, දෘෂ්ටිය, ආකල්පය වැරදි බව වෙනස් කරගත හැකි වෙනස් කරගත යුතු බව දැක්කා. ඒ වෙනස් කරගෙන යෑම තමයි සකදාගාමි මාර්ගයේ අනාගාමි මාර්ගයේ අරහත් මාර්ගය.
ඒගොල්ලන්
තව තවත් උදාන තුනම
දුරේදී
මයික් ගහලා යාට ඒගොල්ලන්ගේ කොහේ කාටවත් මේ උපක් ඇති වුණේ නැහැ. දැන් ඉසාරාව මහනතු පින්කම් කරගත්ත කෙනෙක්. ඒකින්ද අර පුඤ්ඤාන් සංකාර වැඩි. ඒකින්ද උපාදානිය තියනවා. හැබැයි එයා දැක්ම දැකලා තියෙනවා. සෝතාපට්ටි ඵලයෙන් පත් වෙනවා.
මොහොන්ස
පැහැදිලි කළා මේ පිළිකමක් පුඤ්ඤාන් සංකාරයක් වෙනවා. ඒක පැහැදිලි කළ දෙන්න තවක් මොකද පුඤ්ඤාන් සංකාරයක් පින්කමක් පුඤ්ඤාන් සංකාරයක් වෙන බව තමයි ඔය කියන්නේ. පවුකමක් අපුඤ්ඤාන් සංකාරයක් වෙන එක ඉතලා ටිකක් ධර්ම. අපි හිතමු අපේ හිතට ගැටුමක් දෙවෙනි වේසිය කියන්නේ ද්වේෂය කියන්නේ ගැටුමක් කියන්නේ. අපේ ලැම්පියක් අපිට නොගැලපෙන දෙයක් කවුරු හරි කළා. අපේ බඩුවක් මොන හරි නැති වුණා කියමුද අපි හොඳින්ම උපාදානය කරගෙන තියෙන රත්තරම් බඩුවක් නැති වුණා. හරිද? අතම්බඩයන් නැතුණා කියන්නේ දැන් මේක අපිට අර දෙවෙනි වේශයක් වෙන ද්වේෂයක් වෙන වෛරයක් වෙන දෙයක්. දැන් මෙතෙන්දි අපි මේක පිළිබඳව කරන්නේ ගීල කොයරි පරිගාන. අර ගත්ත මිනිහට ශාප කරනවා, පරිගානවා, දෙත්තෝල් තියනවා, පූජාවට්ටි කියලා. මේක යම් තව ක්‍රියාවක් අපි කරනවා. අර දැන් එකක් වෙලා ඉවරයි. ඒක තව එකක් බවට පත් කරගන්න. ඒක මොකද්ද? ඒක අපුඤ්ඤ අභිසංකාරය. බවට අපිට යම් පාඩුවක් එක යම් එක රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් ඒ තුනෙන්ම වෙන දේවල් වම් තියෙනවා. ඒක අපි ඒකට අපි දැන් අඬනවා. කෙනෙක් නැති වුණාම අඬේ ඇඬීම. ඒක ඒක වගේ දේවල් ඔය දෙස් දෙවල් තියෙනවා, පලි ගහනවා, ශාප කරනවා, වස්කවි කියනවා, මේ වගේ දේවල් හුඟක් තියෙනවා. ඒවා ඔක්කොම මොනවාද? අපුඤ්ඤ අභිසම්. ඒක දිගින් දිගටම තමන්ගේ හිතේ මුල් බෑගෙන තමන්ට දැන් අර සේරිවාණි ජාතකයේ තිබුණ අරගේ අර තොටියා මරලා තෝරන දීලා දෙස් දෙවල් තිබුණා. ශාප කළා නේ. ඒක අපුඤ්ඤ අභිසංකාරය. ඒක නිගටම ලංකාර කෙනි. ඒවා තමයි නොදන්න මිනිස්සු ඔක්කොම කරන්නේ. මේ තමන්ට මේ උපාදානය කරගෙන තියෙන අල්ලගෙන තියෙන අයිති කරගෙන තියෙන පුත්‍ර වස්තු දාරුවෝ භාර්යාව ඉද කඩන් යාන වාහන ගෙවල් දුරන තමන්ට නැති වෙන බව දන්න හොඳටම. ඒ නැති වෙච්ච ගමන් මේකට දෙස් දෙවල් කියලා ආපිසා කරලා ඔය නොයෙකුත් ආකාරයේ වැරදි වැඩ කළා වස්කල් කියලා අපුඤ්ඤාභිසංකාරයක් බවට පත් කරන එක අභිසංකාරයක්. ඒක නියත වශයෙන්ම ඵල විපාක තමන්ට දිනු. ඒක නිසා දැන් එතෙන්දි අපි මේ මේවැම් විදී නිදහස් වෙන දැනගන්න. ඒ වගේම අනිඤ්ඤාවි සංකාරය කියන්නේ අපි මේ කෙලෙස් මුල් තුන උදුරා දමන්න නොදැන තාවකාලිකව කෙලෙස් මුල් දෙකක් මුල් උදුරන්නේ උඩින් තියෙන කෙලෙස් ටික යටපත් කරලා තාවකාලික සාහනයක් ලැබනවාට කියන අනිඤ්ඤාවි සංකාරය. ඥාන ලැබල අනාරි ඥාන ලැබල අර අභිසංකාර කිරීම අනෙන්‍ය අභිසංකාර. ඒ නිසා පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිච්ඡාභිසංකාර කියන තුනම නියත වශයෙන්ම බලවත්සේම නිවනට බාධා වෙන නිවන වහන නිවනට ප්‍රතිපක්ෂ වූ කර්ම සංකාර තුන. ඒ තුන තමයි නියත වශයෙන්ම තමන්ගේ සංසාරයේ දිගින් දිගටම පවත්වාගෙන යන්න හේතුව. විශේෂයෙන්ම හැම කෙනෙක්ම කැමති පුඤ්ඤාභිසංකාරය. ඒ වගේම පුතඥයන් හැම මිනිහෙක්ම කැමති අය කියන වස්කාවි කියන්න දෙස් දෙවල් කියන්න මරලා දෝනි දෙන්න ශාප කරන්න අර තමන්ට විරුද්ධ කාර්යයට නඩු කියන්න ඔය ඔක්කොම අපුඤ්ඤාභිසංකාරය. ඔයගෙන ධර්මය තේරුම් නොගැනීමමයි ඔය කරන්නේ. ධර්මයේ තේරුම් ගත්ත මිනිස්සු කවදක්වත් ඔබට සාප කරන්න, පලි ගහන්න, දෙත් දෝල් කියන්න, වස්කල් කියන්න යන්නේ නැහැ. ඒ වගේම බලන්නකෝ අද බෞද්ධයෝ පින්කමක් කරලා මොන තරම් මේ පුණ්‍යාංකාර කරගන්නවද? ඒ වගේම භාවනා මධ්‍යස්ථාන වල ওই භාවනා කරන ඔක්කොම කරන්න මොනවද? අනුජාතක. ඒ වටිනවා කියලාම නිත. ඒවැ මේ සංසාරෙ දික් වෙන බව තේරුම් ගන්න නෑ. තේරෙන්නෙත් නෑ, ඇහෙන්නෙත් නෑ. ටික ඉස්සරහට ඇවිල්ලා කියන්න. මනෝ සංචේතන ආහාර පස්ස ආහාර පැහැදිලි කරලා දෙන්න.
මනෝ සංචේතන ආහාර සහ පස්ස ආහාර.
අපි ඔය ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයටම පස්ස ආහාරක් තියෙනවා, මනෝ සංචේතන ආහාරක් තියෙනවා. දැන් මම මෙතෙන්දි තිබෙන මේ මහත්යට උදාහරණයක් අරගෙන කේක් කෑල්ලක් අරගෙන කේක් කෑල්ල කෑව ගමන් මොකද වෙන්නේ? පස්ස ආහාරයක් වෙනවා. ඒක සම්පස්ස ජා වේදනාවක් වෙනවා. ඒක මනසෙන් මෙනෙහි කරනකොට, මනිනකොට මනෝ සංචේතන ආහාර ඇති වෙනවා. ඒ මනෝ සංචේතන ආහාර නිසා අපි මේ චිත්ත ආවේගයක්, වේගයක් ඇති වෙලා, වේදනාවක් ඇති වෙලා, රස වේදනාවක්, ආස්වාදයක් ඇති වෙලා ඒක විඥාන ආහාර බවට පත් කරගෙන ඒකට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක උම්ලා වෙනවා. ඒ තුනම එකටම සිද්ධ වෙන දේවල්. ඔය ආහාර හතරක් කිව්වට විඥාන ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, කබලින්කාර ආහාර හතරම නිවනට බාධා වන, පැවැත්ම පවත්වාගෙන යන්නට හේතු වන, පුද්ගලයෙකුගේ සත්වයෙකුගේ හිතේම ඇතිවන දේවල් විග්‍රහ කිරීම. ඒකයි කිව්වේ සබ්බේ සත්තා ආහාරත්තික. ඇතුව මෙන්න මොකක් කරත් ඔව්, එහෙම තුනක් තියෙනවා. දැන් අනිමිත්ත සමාධිය තමයි පළවෙනි. හරිද? අනිමිත්ත සමාධිය කියන්නේ දැන් අපිට එන නිමිත්ත වැරදි නිමිත්ත තියෙනවනේ. ඇහෙන් දැක්ක රූපේ නිමිත්තක් හැටියට අරගෙන අපි අර දිගින් දිගටම යන රෝධ ගන්න. රාගයෙන් කටයුතු කරන සංවේ බිහි කරගන්න. ඒ වැරදි නිමිත්ත අත්හැරියට පස්සේ ඒ වැරදි නිමිත්ත පමණක් අපි අත්හැරියාම හැබැයි අපේ හරි නිමිති තියෙනවා. හරි නිමිති කියන්නේ අලෝභ ආදේශ අමෝහ රාගක්කේ ද්වේෂක්කේ මෝහක්කේ මෙත්තාංසති අසුභාංසති මේ වගේ දේවල් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ඒ හොඳ යහපත් නිමිති ඒවැන්නුත් නිවෙනවා. ඒ වගේම අර වැරදි නිමිති ඉතෙන් අත්හැරියාම අනිමිත්ත සමාධියටපත් වෙනවා. වැරදි නිමිත්ත පමණක් තෝරලා වෙන් කළා අත්හැරීම විමුක්ති කියන එකෙන් අනිමිත්ත සමාධියටපත් වෙනවා. හැබැයි ඒ වැරදි නිමිත්ත පමණයි අපිව කිරුටු කරන්නේ. දැන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා නිමිති වලින් කිරුටු කරනවද? නෑ. පිරිසිදු කරනවද? ඒක නිසා අලෝභ ආදී සමෝහ කිරුටු කරන්න ඒව අත්හැරීම. ඒ නිසා මේ වැරදි නිමිති හොයලා තෝරලා බේරලා වෙන් කරලා අත්හැරීම නිසා ලැබෙන සමාධිය සම්මාපත්තිය අනිමිත්ත සම්මාපත්තිය. ඒ වගේම පණීත අපණීත කියලා දෙකක්. පණීත කියන්නේ පණීතං කියලා කියන්නේ අර. ඒ නිසා අත්ත සම්මා පණීත කියලා කියන්නේ. පණීත කියන්නේ අපි ආස්වාදයක් අපි ප්‍රණිදානියක් ලබනවා. එහෙම නැත්නම් ආංශිකයක් ලබනවා. අපි යම් ආස්වාදයක් ලබනවා ඒකටයි පණීත කිව්වේ. ඒ පණීත බවින් අපි ආස්වාදයෙන් වෙන්වීම අපණීත. ඒක අපි දැන් රාබෙලීම අර අරහත් කියන தത്വෙට ඉස්සෙල්ලා තියෙන தത്വ තමයි අප්පණීත. ඒ වගේම ශුන්‍යත සමාධිය කියන්නේ රාගයෙන් ශුන්‍යයි, ద్వේෂයෙන් ශුන්‍යයි, මෝහයෙන් ශුන්‍යයි. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ අනිමිත්ත සම්මාපත්තිය, අප්පණීත සම්මාපත්තිය සහ ශුන්‍යත සම්මාපත්තිය කියන තුනෙන්ම මේ රාගය, ద్వේෂය, මෝහය කියන තුන හිතේ කපලා, අස්වලා, ඉවත් වෙලා, අයින් වෙලා නිදහස් වෙනවා. ඒ නිසා මෙතන තියෙන්නේ අනික් යහපත් හොඳ ගති, මෛත්‍රා, කරුණා, මුදිතා, උපේක්ඛා, රාගක්කේ, ద్వේෂක්කේ, මෝහක්කේ ඒවා තියෙනවා. ඒවත් නැති වෙන්න. ඒවා නැති වුණොත් අසන්නේ. ඒවා නැති වුණොත් ඒක චේතෝ විමුක්ති පමණයි, ප්‍රඥා විමුක්තිය දුපකාර වෙන්නේ ඔන්නේ කියන අනිමිත්තානුපස්සී සම්පජාති නිමිත්තං පජා. නිමිත්තං පජාති නිකක් ඔක්කොම නිමිත්ත. දැන් නිමිත්ත කියන්නේ වැරදි දෙයකට ගති නිමිත්ත. ඒක නැති වෙනවා. ඒ වගේම අපණීතානුපස්සී පජා විහෙරති පණීතං පජා. ඒ වගේම ශුන්‍යතානුපස්සී විහෙරති ඔය රාග දේශමෝ තුන ශුන්‍ය. ඒක වෙනවා. ඒක තමයි සම්මාපත්තිය කියන්නේ. අකුප්පාජීතෝ මුක්තිය නෙමෙයි දැන් මේක ඊට උගක් ඉහළ ගිහින්. ප්‍රඥා විමුක්තියට ඔන්න මෙන්න කියන දේ. ප්‍රඥා විමුක්තියට තව තියෙන එක පියවරක් වහන. ප්‍රඥා විමුක්තිය පූර්ණ කරගන්න යන මාර්ගයේ තියෙන මේ මයි පොස්ට් තුන. හතමුන් කන් තුනක්. මේ අපි ගමන යන්නේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ගමන අත්හරින්නේ හොඳ නැහැ. මේ අත්හරින්නේ අපි දැන් යනවා කියන්නේ හැටම කරන් පව කරගෙන මොකද කරන්නේ? අපි දැන් අත්හරින්නේ යන මොනවද? උපාදානය කරගෙන වටිනවා මෙකල් වටිනවා කියලා සාරයි කියලා හිතාගත්ත දේවල්. ඔය නිමිත්ත තමයි සාරය. ඔය පණිහිත බව තමයි සාරය. ඔය රාගය, ද්වේෂය, මෝහය තමයි ඇලෙන බව, ගැටෙන බව, උලාවෙන බව උපාදානය. ඒවා අත්තර අත්තර යනවා කියන එකයි මේ ගම. එනිසා මෙතන තියෙන මේ ගත්‍ය කොහොම ගම? ඊට වඩා හොඳ සංඥා වේදිත විරෝධ සමාපත්තිය ලැබෙන්නේ අරහත් ඵලයට පත් වුණාට පස්සේ පමණක්මයි. හැබැයි ඔය කියන අනිමිත්ත සම්මාපත්තිය, අපනිමිත්ත සම්මාපත්තිය, ශුන්‍යත සම්මාපත්තිය අනාගාමි ඵලයටපත් වූ උත්තමයාට තියෙනවා ලැබෙනවා. හැබැයි අරහත් ඵලයටපත් වෙනා නිසා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය, ආනන්තරික ඵල සමාපත්තිය තව මෙහෙම උගත් තියෙනවා. ඒ වගේම නැහැ. ඒක වැරදි සම්පූර්ණයෙන් ඔයාගෙන මේ නගාරේ. ඔයා උපාදාන කරගත්. දැන් මේක 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 වැරදි පරිවර්තනය. ඒතම් මම ඒසෝ ආත්මි ඒසෝ මේ අස්තාති. නේතම් මම නේසෝ ආත්මි නේසෝ මේ අස්තාති. මේ මාගදී වචන ටික. මේ මාගදී වචන ටික නේ නේත කියන එක මේක නේතෝ මේ අටාටි කියන එක අමුරු වැරදියට පරිවර්තනය කළා මගේ නෝයි මම නෝයි මගේ නෝයි මගේ ආත්ම නෝයි කියලා තමයි ඔය නේසෝ ආත්මි නේසෝ මේ අටාටි කියන පාඩියට ඒක වැරදි මේක මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ ආත්මයයි උපාදානය කර ගැනීමට නොවටින්නේ නොසුදුසුමයි ඒක තේරෙනවද මේක මම කියලා මට නිත්‍ය හේ සුඛේ අත්තේ පාටන්න පුළුවන්ද නාටන්න පුළුවන් දැන් වයසට යන එක මේ ආපෑ හැම කෙනෙක්ම දැන් වයසට ගියා පැයකින් දෙකකින් තුනකින් දවල්කින් අද වයසට ගියා පාටන්න පුළුවන් ඒක තේරුම් ගන්න ඒක තමයි මේක දැන් මම කියලා දැන් මගපල ලබන්න ඕන නිවන් දකින්න ඕනේ කවුද මම කොහොමද මේ උපාදානය කරගත්තදී මම කියන්නේ අත්‍යන්ත ඒක නිසා මේක මේ පරිවර්තකයා තමයි ඔය මම මගේ මගේ ආත්මය කියන එක මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මම නෙවෙයි කියලා පරිවර්තන. ඒක වැරදි. ඒක හරි විදිහට පරිවර්තනය කළොත් මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ ආත්මයයි උපාදානය කර ගැනීමට සුදුසු නොවන්නේ නෙමෙයි. මෙන්න නියම නිවැරදි පරිවර්තන. අපි නම් මේ වැරදියට උපාදානය කරගෙන තියෙනවා. වැරදි දැක්මක් නිසා, වැරදි දෘෂ්ටියක් නිසා, වැරදි සුවයක් නිසා, වැරදි ආස්වාදයක්. වැරදි ආමිෂයක් නිසා. හැම කෙනෙක්. ඒකෝ කාගේ කාගාවද මේ වැරදි ආකල්පයේ දැක්ම දෘෂ්ටිය තියෙන්නේ? මේ මොකක් ගැනද? ඔය පංච කන්දේ පිටපත. මේකට හේතුව පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි දෙකේ හරියට වෙනස තේරුම් නොගැනීම.
හේතුවක් හදස් වෙන්නේ චේතනාවෙන්ද ක්‍රියාවෙන්ද?
ඈ?
හේතුවක් හදස් වෙන්නේ චේතනාවෙන්ද ක්‍රියාවෙන්ද?
බොහොම හොඳ ප්‍රශ්නයක්. තව විනාඩි 10ක් තියෙනවා. මේ බුද්ධ පූජාව ලැහැත්ති කරන්න තව විනාඩි 10කින් 11 10කින් විතර. දැන් මාගදී භාෂාවේ වචනයක් තියෙනවා. වචනේ හේතු තව වචනයක් තියෙනවා ප්‍රත්‍ය මේ හේතු කියන්නේ මොකක්ද මේ අපි කියන නෑ 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 වචන තුනයි තියෙන්නේ ප්‍රිය දෙයට ඇලෙනවා කියන දේ හේතුව අප්‍රිය දෙයට ගැටෙනවා කියන දේ හේතුව ප්‍රියා අප්‍රියා කරන මනිනවා කියන දේ හේතුව ඔය වචන තුන පමණයි හේතු තේරුණා වෙනම කතාවක් නෙවෙයි හැබැයි ওই වචන තුන තමයි අතීත වර්තමාන දුර අනාගත ළඟ අධ්‍යාත්මික ඕන කෝටියක් තියෙනවා හැබැයි ওই තුන හේතු තුන එල්ලා කියන්නේ හේතුන් පටිච්ච සම්මුතන් කිව්වම ඔන්න තුන එනවා ප්‍රත්‍ය කිව්වේ මොකක්ද මාන දිත්තේ අවිද්‍යාව අර හේතු වලට හේතු උද්දීපනය කරන්නේ හේතු ක්‍රියාත්මක කරන්නේ උපකාර වෙන තව ප්‍රත්‍ය තුන එක හේතුපත්ති කිව්වේ රාග දේශ මොහ කියන හේතු තුන ප්‍රත්‍ය තුනක් තියෙනවා මාන දිත්‍ති අවිද්‍ය. දැන් හේතු තුන නැති කර ප්‍රත්‍ය ඉති වෙන්න පුළුවන්ද? බෑ. ඒකනේ රාගක් වේව, ද්වේෂක් වේව, මොහක් වේව නිබ්බාන. වාන්තික ගමනක් පස්සේ අර මාන දිත්‍ති අවිද්‍ය ඉති වෙන්නේ බෑ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ මාගදී භාෂාවෙන් තමයි සරල විදිහට හේතු කියන්නේ රාගය හේතුවකි, ද්වේෂය හේතුවකි, මෝහය හේතුවකි. දැන් අපි අද සිංහල භාෂාවේ හේතු කියන්නේ මීට වඩා හුඟක් වෙනස් විදිහට අපි තේරුම් ගන්නවා. ඒක වරද. හේතු කියන්නේ මානසික භාෂාවේ රාග, ද්වේෂ, මෝහ. ප්‍රත්‍ය කියන්නේ මානසික අවශ්‍ය. ඒක ප්‍රපංච ධර්ම කියලා කිව්වා. ප්‍රත්‍ය කියලා කිව්වා.
එනනේ ක්‍රියාව බලන අපිට ඒක හේතුව කියලා කියන්නේ නැහැ.
චේතනහම් වික්කවේ පමුණුතන් කියන කිව්වා. මෝහයෙන් තනියෙන් කරන අවස්ථාවදී මේ දැන් මනසෙන් විතරක් කරන බොහෝ පවකම් අකටින් තුන අකුසල්තිය දැන් ඒකත් කිය දැන් ඔය මහත්තයා දැන් මෙතන ඉන්නවා එක පාට මතක් වෙනවා ඊයන් පෙරේදාරි කවදාරි දැන් මේ අතීතයේ මේ මොහොතේ පෙර තමන්ට විරුද්ධව වැඩ කරපු තමන්ගේ ළඟම ඉන්න කවුරු හරි එක ගෙදර කෙනෙක් වෙන්න පුළුවන් සහෝදරයෙක් වෙන්න පුළුවන් කාර්යයක් වෙන්න පුළුවන් මිත්‍රයෙක් වෙන්න පුළුවන් කවුරු හරි දැන් මෙතන ඉන්නවා නම් මතුවෙලා මනසේ ඔය මානෙන්ජා ඔය ටිකටම යනවා බකරි කෙලස් හිතිල ඇතිවෙලා විනුදු වෙනවා ඒක මොකක්ද ඒක ද්වේෂෙන්ද එක්ක රාගෙන්ද එක්ක මොහෙන්ද ඇති අර මනසෙන් විදුව වරද
ඒක
මොහේ මොහේ ඉඳන්නේ අපේ මොන දේ දේශ කරන්නේ අර මේක අඥාන තුනම එකට නිසා වෙන් කරලා ගන්න බෑ ඔය තුනම පියාතුන එකක් එහෙම නෙමෙයි මේක ඉස්සෙල්ලා රාගය ඉල්මීගාවට දේශේ ඉඳා මොහේ කියලා ගන්න එක වැරදුන ඔය තුනම එකටම මතු වෙන එකටම කපන්න කපන්න ඕන එකට
ඒ
අපේ
මේ
මෝහයේ ඉඳ නේද මේ කෙරවල තියන්නේ මේ දැන් මේ මහත්කයට කිව්ව උදාහරණේ ආව මම ගන්නවා දැන් කේක් කෑලා දුන්නා කේක් කෑලා කෑවා දැන් කටක් කෑවා කාට කාපු ගමන්ම දැන් මොකක්ද මනින්නේ මෝහයෙන් නිසා මැන්න ගමන් මේ කේක් කෑල්ල අර ඊයේ පෙරේද පළමුදා කෑව කේක් කෑලි වලට වඩා ලස්සනම් මේකට රාගයක් ඇතිවෙනවා අර කේක් කෑලි වල ද්වේෂය ඇතිවෙනවා තුනම ඇතිවෙනවා නේද ඒ කියන්නේ ඒ රාගය
ඇතුළත මේ රාගි පැද්දෙන් තිබ්බා ද්වේෂ නම් ඒක පරණයි
නම් නමුත් අර කේක් කෑලි වලට අපිට පහකම ද්වේෂයක් ඇති වෙනවා දෙවෙනි ද්වේෂය කියන්නේ තරහ නෙමෙයි ද්වේෂය කියන්නේ දෙවෙනි ද්වේෂය
මහත්තයා
අපි ওই දෙපැත්තෙම කියන්නේ නැත්නම් ඒතර මෝහයක් කියන්නේ එහෙමනම් උපේක්ඛා චිත්තක් පවතින ඕනේ ඔය තුන් පැත්තටම යනවා
එතකොට අපි මේ දෙපැත්තෙම කියන්නේ නැත්නම්
අපි මොනේ මෝහේ පවතින්නේ මේක අපි දිගටම දිගටම මේ ඉදී කරගෙන යනකොට ඒකට අනුසය
උපදින්නේ එතකොට මෝහය කියාතුරු වෙන්නේ නැතුව ප්‍රඥාවද පහළ වෙන්නේ
ප්‍රඥා කියන්නේ මොකක් කියලාද ඔය මාතේ හිතන්නේ මෝහය විතරක් නෙමෙයි රාගය ද්වේෂය මොකක්ද කියන කෙනෙක් තුනම අයින් කරලා ඉවත් කරලා අස්කරන ආනිද්ද ඔය
දාන්නේ දැන්
රාගය අයින් කරනවා අපි ද්වේෂය අයින් කරනවා එතකොට මෝහය නැති කරනවා මෝහය නැති වෙන්න නම් රාගය ද්වේෂය මෝහය තුනෙම අයින් උපේක්ඛා බව සංකාර පිළිබඳව උපේක්ඛා සංකාර උපේක්ඛා ඥානිය මුංජිත කම්මචා ඥානය ඇති කරගන්න. එහෙම. එතකොට උපේක්ඛා හිත තමයි පූර්ණ කරගන්න. නිවනට උපකාර වෙන්නේ මොකද්ද? උපේක්ඛා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඊට පස්සේ අර සප්තපඤ්ඤා වල මොකක්ද අන්තිම උපඤ්ඤා? උපේක්ඛා, උපඤ්ඤා. උපේක්ඛා හිත තමයි මේ සියලු බුද්ධ දේශනාවල අවශ්‍ය වෙන්නේ මොකද්ද? උපේක්ඛා හිතකින් කටයුතු කිරීමේ හැකියාව. එතකොට උපේක්ඛා හිතක් තියෙනවා නම් අර මනින්නේ නැහැ. මැන්නේ නැති නිසා රාගයෙන් ඇලෙන්නේ නැහැ, ද්වේෂයෙන් ගැටෙන්නේ නැහැ. උපේක්ඛා හිතින් ඉවසලා විමසලා සම්සීම ලබන. ඒකයි තේරුම.
සම්මාස
ඒක අනිත් පැත්තේ ඉඳන් අගෙන් යන ආවා වගේ. දැන් පරිඥාතම් පරිඥය කියන එක තමයි. ප්‍රියාප්‍රිය බව තමයි අර කිව්ව. දැන් අර කේ කෑල්ලට ප්‍රිය වුණා, අනිත් කෑ කෑල්ලට අප්‍රිය වුණා. ඒක මැන් නිසා. ඒ නිසා මැන්නෝ ප්‍රියාප්‍රිය දෙපැත්තෙන් එකට යනවා. උපේක්ඛා චිත්තක් නම් ප්‍රිය බවට ඇලෙන්නේ නැහැ, අපි ආයෙත් දෙන්නේ. හොඳ එහෙනම් පූජා පූජා කරන්න කවුරුත් සාහුකාරයක්
මංජුල මංජුල මංජුල
Wow.